2015 වසරේ 7 මාසේ 19 වෙනිදා භාවනා වැඩසටහන. භාවනාවකින් ඕනෑම කෙනෙක් අපේක්ෂා කරන එකම එක සිද්ධාන්තය තමයි, කාරණය තමයි මානසික සුවතාවය, නිරෝගීකම, සැහැල්ලුවෙන් සතුටෙන් බොහොම ප්‍රීතියෙන් ජීවත් වන්නට අවකාශය සලසා ගැනීම. අපේ ඥානය මෙහෙවන ආකාරයට තමයි අපි දුකෙන් හෝ සතුටෙන් ජීවත් වෙනවද කියන එක තීරණය වෙන්නේ. අපේ කණ්ණාඩි දෙකේ පාටද තමයි ලෝකෙ තේින්නේ. එනිසා ආර්ය ධර්මයේ පළමුවෙන්ම සම්මා දිට්ඨිය, දැක්ම කියන එක ප්‍රධානයි. දැක්ම නිසා තමයි සංකල්ප උපදින්නේ. දැක්ම නිසා තමයි වචනවලට ආර්ය අෂ්ටාංග මාර්ගය අනිත් සියල්ලටම පැමිණෙන්නේ ප්‍රමුඛව දැක්ම. ඒක බොහොම විද්‍යාත්මකයි. කවුරුත් දන්නවා ඕනෑම ක්‍රියාවලියක ප්‍රමුඛත්වය ගන්නේ විෂන් එක, දැකීම. ඒක ඉතාම විද්‍යාත්මක සාධාරණ කාරණයක්. බුදුරජාණන් වහන්සේගේ හැම දහමක්ම යථාර්ථවාදී තත්ත්වාකාරයෙන් සහ විද්‍යාත්මක ගුණයකින් යුක්තව පවතින්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකේ ඉපදුණු හැම මිනිස්සෙකුටම අයිති කෙනෙක්. කතෝලිකයන්ටත් අයිති, මුස්ලිම් අයටත් අයිති, හින්දු අයටත් අයිති, විශේෂයෙන් ඉන්දියාවේනේ. ඒක කොයි විදිහට බැලුවත් සිංහල අපිටත් අයිති, සුදු අයටත් අයිති, කළු අයටත් අයිති. බුදුහාමුදුරුව ආගමික නායකයෙක් නොවේ, ජාතික නායකයෙක් නොවේ, විද්‍යාඥයෙක්. විද්‍යාඥයෙක් ලෝකයට පොදුයි. වෛද්‍යවරයෙක්, වෛද්‍යවරයෙක් ලෝකයට පොදුයි. හැම ආගමක කෙනෙකුටම එයා බෙහෙත් කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නැමැති මේ වෛද්‍යවරයාගේ බෙහෙත ඕනෑම කෙනෙකුට උපකාරයි, වැදගත්. දැන් අපි තේරුම් ගන්නේ ආගමක් නොවේ. අපි අහුම්කම් දෙන්නේ ආගමකට නොවේ. අපි අහුම්කම් දෙන්නේ අපේ මනසට, අපේ සිතට. ඔබ හොඳින් ඇහුම්කම් දීලා බලන්න ඔබේ සිතට. ඔබේ ගැඹුරු සිත, බාහිර සිත නෙමේ, ගැඹුරු සිත ඔබට කොමක්ද පවසන්නේ? එහි ඇලුණු පීඩාකාරී දැවෙන ස්වභාවයෙන් යුක්ත ලක්ෂණ තිබෙනවද? වේදනාකාරී දැවෙන ස්වභාවයෙන් යුක්ත ලක්ෂණ තිබෙනවද? එසේ තිබෙනවා නම් මාගේ ගැඹුරු අධ්‍යාත්මය තවමත් පවිත්‍ර වී නැත, පිරිසුදු වී නැත. ඔබේ ගැඹුරු අධ්‍යාත්මය කිසිම විදියකින් අටලෝ දහමෙන් සැලෙන මට්ටමක තියෙනවා නම් ඔබේ අධ්‍යාත්මය තව දියුණු විය යුතුයි. ලාභ අලාභ යසායස, නින්දා ප්‍රශංසා සැප දුක, පංච උපාදානස්කන්ධේ වේදනාවන් වලින් සැලෙන මට්ටමකද තියෙන්නේ, නොසැලෙන මට්ටමකද? ඒ නොසැලෙන මට්ටමක දියුණු කරගත් කෙනෙක් වෙද්ද ඒ අයට පුළුවන් ඒ නොසැලෙන සිත ඉදිරියටගෙන එය තමන්ගේ ධර්ම මාර්ගය හා දර්ශනය බවට පත් කරගෙන ඒ හරහා ලෝකේ දකින්න. එම දර්ශනේ මතු කරගත්තේ නැති අයට ඒ අශේෂ විරාග නිරෝධෝ කියන ඒ අවස්ථාව මතු කරගන්න මහන්සි වෙන්න පුළුවන්. අත්හරින්න තිබෙන්නේ අත්හරින ක්‍රමවේදය වෙනස්. ඒ වෙන භාවනාවන් වලින් කියලා දෙන්නේ අත්හරින්න. නමුත් ඒ අත්හරින ක්‍රමවේදයයි නිවන් දකින්න අත්හරින ක්‍රමවේදයයි වෙනස්. එක අරමුණකට ගොනු වෙමින් අත්හැරීම තමයි වෙනත් භාවනාවල් වල තිබෙන්නේ. සාමාන්‍ය ජීවිතයේ අත්හැරීම තිබෙන්නේ ඒ වස්තුවේ අසුබ ලක්ෂණ, අප්‍රිය ලක්ෂණ මෙනෙහි කරමින් කල්පනා කරමින් අත්හැරීම. භාවනාවලුත් එහෙම තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඔය දෙආකාරයෙන්ම නෙමෙයි අත්හරින්න භාවිතා කරන්නේ. ඒ ইহත සඳහන් ආකාර දෙකම අත්හැරීම සිදුවෙන අතර තවත් සංස්කාරකයක පැටලෙන ස්වභාවයේ දුදුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරි වටින වචනයක් දේශනා කර දෙනවා. හේතු නොදක්වා අත්හරින්න. හේතු දැක්වුවොත් යමක් අත්හැරීමට ඒ හේතුව ඒ සංකල්පය, ඒ විඥානය, ඒ නාම රූප, ඒ වේදනා, ඒ හේතුකාරක වේදනා ඔබේ මනසේ රැඳෙනවා. ඒ හේතුකාරක තත්ත්වයන් නොගෙන අත්හරින්න ඕන. එකවර බොහොම ඉක්මනින් වැටෙන කාරණයක් නොවන්න පුළුවන්. එහෙත් ක්‍රමානුකූලව මේ අවබෝධය, මේ අත්හැරීම තේරුම් ගත යුතුයි. පළමුවෙන්ම ඔබ සත්‍යවාදී, නිවැරදි, විවෘත, නිදහස් පුජ්‍යලයක බවට පත් විය යුතුය. මනසේ බාහිරෙන් නෙමෙයි, මනසින් සත්‍යවාදී පුජ්‍යලයක බවට පත් විය යුතුය. මුළු හදවතම විවෘත කරනවා විශ්වයට. සාමාන්‍ය පුහුදුන් සත්වයා, පුහුදුන් මිනිසා විවෘත කරන්නේ නැහැ තමන්ගේ හදවත. හදවත කියන එකෙන් අදහස් කරන්නේ තමන්ගේ මනස, අධ්‍යාත්මය. ඒ අධ්‍යාත්මය විවෘත කරන්න ඕන. විවෘත කළාම තමා කියන පුජ්‍යලයාට නිදහසක් ලැබෙනවා. උදාහරණයක් වශයෙන් යම් යම් දේවල්, රාජකාරී යම් යම් වස්තු මගේ කියන අදහසින් ගත්තාම ගොඩාක් දේවල් ඒවායේ නඩත්තු සහ පරිස්සම් කිරීම කියන කාර්යයන් වල පැටලෙන්න සිද්ධ වෙනවනේ. ඒත් ඒ කාර්යයන් විවිධ ආයත පවරල ලබා දුන්නට පස්සේ යාට නිදහසක් ලැබෙනවා. වස්තු සම්පත් තුනත් එහෙමයි. ඒ වාගේ තමන්ගේ අධ්‍යාත්මය තුළ හැම සංඥාවක්ම, හැම ක්‍රියාකාරකමක්ම මගේ කියලා අල්ලගත්ත තැන ඒව නඩත්තු කරන්න, ඒව පරිස්සම් කරන්න එයාට මහන්සි වෙන්න සිද්ධ වෙනවා. සෝබා ධර්මයේ පිළිගන්නේ නැහැ, නිතරම මම සිතන විදියට විය යුතුයි. මෙසේ වේවා මෙසේ නොවේවා. නිතරම කරත්තයක් බරක් මල්ලක් ඔළුවේ තියාගත්ත මිනිස්සෙක් වගේ, කරේ තියාගත්ත මිනිස්සෙක් වගේ වෙහෙසකාරීත්වයක් සහිතව ඇදගෙන උසුලාගෙන යනවා. යාට තියෙන්නේ ඒ කරත්තේ බිමින් තියන්න, ඒ හිසේ දරාගෙන තියෙන මල්ල බිමින් තියන්න. මනසේ මලු සංස්කාර මලු, බාහිර මලු, ගෝනිවල උරවල දාලා හදලාගත්ත මලු, මනසේ ඇති කරගත්ත සංස්කාර මල්ල බිමින් තිබ්බට පස්සේ තමන් විවෘත කෙනෙක් බවට පත් වෙනවා, නිදහස් කෙනෙක් බවට පත් වෙනවා. නිදහස පුජ්‍යලත්වයේ පවතින තුරු, බර උසුලාගෙන සිටින තුරු අපිට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. පුජ්‍යලත්වයේ තිබෙන තුරු මල්ල බිමින් තබන්නේත් නැහැ. මල්ල බිමින් තැඹු සැනින් පුජ්‍යලත්වයේ ඉතුරු වෙන්නේත් නැහැ. ඒකයි ස්වභාවය. කිසිදු ක්‍රියාකාරකමක් අනවශ්‍යයි. කිසිදු දිශාවකට යෑමට අවශ්‍ය නැත. ඔබේ සැනසීම සොයාගන්න කිසිදු දිශාවකට ඔබේ මනසින් ඔබ යා යුතු නැත. වර්තමානයේ රැඳිය යුතුද නැත. අනුගමනය කළ යුතු පිළිවෙතක්ද නැත. නොකළ යුතු කාර්යයන්ද නැත. අලුත් කාර්යයක් දෙතැයි ලැබෙයි නොසිතිය යුතුයි. මට අලුත් කාර්යයක් ලබා දෙයි මේ සැනසීම උදා කරගන්න කියලා එහෙම දෙයි කියලා විශ්වාස කරන්න එපා, බලාපොරොත්තු වෙන්නත් එපා. ඔබව හොඳින් පරීක්ෂා කර බලන්න ධර්මයට අනුගත වූ ස්වභාවයක්ද මේ මොහොතේ මාගේ පැවැත්ම ක්‍රියාවලිය. සෑම විටම මේ මොහොතේ ක්‍රියාවලිය ගැන අවධානයෙන් සිටින්න. ධර්මානුකූල නොවු ක්‍රියාවලියකට ඔබ හසු වී දැයි බලන්න. දකින්න හේතු නොදක්වා අතහරින්න. නිදහස අපේක්ෂා කරන මිනිස්සේ තමන්ගේ ඔළුව මත තියෙන බර මල්ල වේදනාකාරය නිසා නිදහස අපේක්ෂා කරන මිනිස්සේ බොහොම සතුටින් තමන්ගේ ඔළුවේ තියෙන මල්ල පසකින් තබා විවේක ගන්නවාසේ තමන්ගේ හිතේ තියෙන සියලුම අතීත අනාගත වර්තමාන මේ තුන් කාලයේම ක්‍රියාවලිය, සමස්ත ක්‍රියාපද්ධතිය, මානසික ක්‍රියාපද්ධතිය, චේතනා ක්‍රියාපද්ධතිය, සංකල්ප ක්‍රියාපද්ධතිය, වාචික ක්‍රියාපද්ධතිය ඒ මල්ල බිමින් තබන්න. තමන්ගේ සිත කියන එක බිමින් තබන්න. හිතක් නැති මිනිස්සේ, එහෙම නැත්නම් මල්ලක් නැති මිනිස්සේ. හිත නැත්නම් ඔබට ගොඩක් විවේක තිබෙන බව ඔබ දන්නවා. හිත තියෙන නිසා තමයි චිත්ත අවිවේකීය සිද්ධ වෙන්නේ. ඒ නිසා හිතක් නොමැති මිනිස්සෙක් අපේක්ෂා කරා. ලෝකය අනුගමනය කරන්නේ මා කැමැතිවත් නැතත් ලෝකයේ ස්වභාවයයි. ඒ ස්වභාවයට එකඟ වෙමින්, ඒ ස්වභාවයට ඉඩ දෙමින් මා මට සුදුසු තැන, මා අයිති තැන, මට අයිති තැන මම සංසුන්ව සිටිනවා. සංසුන් බව ඇති කරන්ට බෑ, ඒක ඉබේ ඇති වෙන දෙයක්. සැහැල්ලු ඉබේ ඇති වෙන දෙයක්. ගමන් විඩාවකින් වේදනාවට පත්වෙන මිනිස්සෙකුවද ක්‍රියාව නතර කිරීමෙන් තමයි තමගේ කායික විවේකය ලබන්නේ. ඒ වගේම මානසික විවේකයේද ක්‍රියාව නතර කිරීමෙන් ලබනවා ඇති. කිසිදු මානසික ස්වરૂපයක් අනුගමනය නොකරන්න. කිසිදු වේදනාකාරී ස්වરૂපයක් අනුගමනය නොකරන්න. කිසිදු ග්‍රහණය කරගත් ස්වභාවයක් අනුගමනය නොකරන්න. මේ මොහොතේ බලන්න ඔබ ග්‍රහණය කරගත් ස්වභාවයක්ද අනුගමනය කරන්න කියලා. කිසිදු ග්‍රහණය කරගත් ස්වභාවයක් අනුගමනය නොකරන්න. මනාව ඥානනය කරගන්න, මනාව හසුරවන්න. මේ සියලු අනුශාසනා ක්‍රියාව සංසිඳීම උදෙසා පුජ්‍යලයා විසින් අනකර දැඩිකොට ලබා දෙන ක්‍රියාකාරකම්, මානසික ක්‍රියාකාරකම්, ක්‍රියා හේතු දුරු කරන්න. කිසිදු ක්‍රියාවලියකට බැස නොගන්න. ඒ කාරණේ සම්පූර්ණ කිරීමෙන් ඔබට මමත්වයෙන් නිදහස් වන්න පුළුවන්. මමත්වය දුරු කිරීම වෙනස් පිළිවෙතක්. මමත්වයට යම් යම් දේ එකතු කිරීම තවත් පිළිවෙතක්. මේ මොහොතේ මමත්වයට, එහෙම නැත්නම් මට යමක් එකතු කරන්න නෙමෙයි, මමත්වය අත්හරින්නයි බලන්නේ. මමත්වය අත්හරින්න බලන්න. මමත්වයට කිසිවක් එකතු නොකරන්න. සංසුන් මනසද අල්ලා නොගන්න, කැළඹුණු මනසද අල්ලා නොගන්න. තමන්ගේ මොළයට නිදහසක් ලබා දෙන්න අනකිරීමෙන් වළකින්න. මොළේ විසින් යම් අනසකක් පවත්වනවා නම් තමන්ගේ අධ්‍යාත්මය තුළ ඒ අනසක හේතුවෙන් තමන්ගේ මොළේට පීඩාකාරී ස්වභාවයක් දැනෙනවා. සංකල්පයේ රැඳී සිටියොත් මානසික චිත්ත වේග හට ගන්නවා. අත්හරින්න සියල්ල. ශේෂයක්වත් ඉතිරි කර නොගෙන අත්හරින්න. කාලය අත්හරින්න. පුජ්‍යලත්වය අත්හරින්න. දෘෂ්ටි අත්හරින්න. වචන අත්හරින්න. සංකල්ප අත්හරින්න. වීර්ය අත්හරින්න. ක්‍රියාවන් අත්හරින්න. සිහිය අත්හරින්න. සමාධිය අත්හරින්න. අතහැරීමත් අතහරින්න. අතහැරීමත් අතහරින්න. ඉතිරි නැතිව අත්හරින්න. කිසිවක් ඉතිරි කර නොගෙන අත්හරින්න. පුජ්‍යලත්වය හෝ අතහරින ස්වභාව ලක්ෂණය හෝ ඉතිරි කර නොගන්න. කිසිදු චේතනාවක නොරැඳෙන්න. මා දැහැරීමේ සිටිය යුතුයි. එසේ චේතනාවක් නැත. මම මේ ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතුයි. එසේ චේතනාවක් නැත. මෙසේ වේවා චේතනාවක් නැත. මෙසේ නොවේවා චේතනාවක් නැත. තේරුම් නොගත් ස්වභාවයකින් සිටින්නට එපා. තමන් මනාකොට ධර්මය ආලෝකමත් ආකාරයෙන් ඥානනය කරගත්ත යථාර්ථවාදී ස්වභාවයකින් සිටින්න. දුක් නොතේරෙන ආකාරයෙන් සිටීම වැදගත් නැත. සැබවින්ම දුක සංසිඳවන්න. පීඩාකාරී ස්වභාවයක් වේදේම පීඩාකාරී ස්වභාවයට තමන්ගේ ප්‍රඥා ඇස ධම් ඇස යොමු කරන්න. ධර්මයෙන් පෝෂිත වූ ධර්මඥාන යොමු කරන්න. ඒ පීඩාකාරී මානසික ලක්ෂණය ධර්මානුකූලව විසඳන්න. ගැටීමක් නොමැතිව අල්ලා ගැනීමක් නොමැතිව විවෘත කොට නිදහස් කොට හේතු නොදක්වා අත්හරින්න. හේතුවක් යනු මේ නිසා මේ හේතුය. එවිට ඒ ගැටීම බවට පරිවර්තනය වෙන නිසා හේතු නොදක්වා අත්හරින්න. සියල්ල අනිත්‍යයි. අනිත්‍ය තුල වැඩ සිටින්න. අනිත්‍ය කියා දෙයක් ලෝ නැති වග අනිත්‍ය සංඥාවෙන් දකින්න. අනිත්‍ය දෙයක් කියා දෙයක් ලොව නැති වගේ අනිත්‍ය සංඥාවෙන් දකින්න. අනිත්‍යතාවයද අනිත්‍යයි. අනිත්‍ය යනු සංකල්පයක් නොවේ. සංකල්ප අනිත්‍යයි. අනිත්‍ය යනු දෘෂ්ටියක් නොවේ. දෘෂ්ටි අනිත්‍යයි. අනිත්‍ය යනු අනිත්‍ය වූ දෙයක්. අනිත්‍ය යනු වචනයක් නොවේ. අනිත්‍ය යනු සංස්කරණයක් නොවේ. අනිත්‍ය යනු සංකල්පයක් නොවේ. අනිත්‍ය යනු වචනයක්, ස්වභාවයක්, ආගමක් නොවේ. අනිත්‍යයට වචනයක් නැත. අනිත්‍යයට වචනයක් නැත. අනිත්‍ය වූ තැන වචනයක් නැත. අනිත්‍යයේ පිහිටි තැන අනිත්‍ය යන වචනයද නැත. අනිත්‍ය කියාපාන්නට වචන නැත. අනිත්‍ය ගැන ලියන්නට වචන නැත. අනිත්‍යයට උදාහරණ නැත. අනිත්‍යයට සමාන වූ දේවල් නැත. අනිත්‍ය පවතින තැනක් නැත. අනිත්‍ය හටගන්නා වූ දෙයක් නොවේ. අනිත්‍ය නැතිවන්නා වූ දෙයක් නොවේ. අනිත්‍ය පැවැත්විය හැකි දෙයක් නොවේ. අනිත්‍ය ග්‍රහණය කළ හැකි දෙයක් නොවේ. එම අනිත්‍ය තුන වාසය කරන කෙනෙක් නැත. අනිත්‍ය තුල ඇත්තේ අනිත්‍ය පමණයි. අනිත්‍යතාවයට පත් වූ පමණක් අනිත්‍ය වඩනවා ඇති. අනිත්‍ය වඩනවා යනු නිත්‍ය කර නොගැනීම පමණයි. ඒ තුල අත්හැරීමක් හෝ අල්ලා ගැනීමක් නැත. මධ්‍යස්ථව සිටීමක් නැත. සෙවීමක් නැත. අපේක්ෂාවක් නැත. අනිත්‍ය තුල කාලය නැත. අනිත්‍ය තුල කාලය නැත. හොඳින් දෙසන ලද ධර්මයට අනුකූල වන්න, අනුගත වන්න. විවේකය උපදවාගෙන සිටින කෙනා සතුටින්. දෘෂ්ටිවලට නොබැඳෙන සංඥාවක් ඇති කෙනාට ඔළුව නිදහස්. එයා කිසිදු දෙයක් එඩිට් කිරීමක්, ක්‍රියේට් කිරීමක්, එහෙම නැත්නම් සැකසීමක් කරන්නේ නැති නිසා ඔළුව නිදහස්. එයා සත්‍යවාදී. ක්‍රියේට් කරන්නේ, එඩිට් කරන්නේ සත්‍යවාදී නැති අය. සජීවී දහමක්, සජීවී දර්ශනයක්. ඒ මොහොතේම ගලාගෙන එන ස්වභාවයට, ඒ මොහොතේම ලැබීම් නොලැබීම්, නින්දා අපහස, සත්‍ය අසත්‍ය පිළිබඳව නොතකා සජීවී කාරණයක් බවට පත් වෙනවා. සජීවී මනසක්, සජීවී ඇසක්, සජීවී කන නාසය දිව ශරීරයක් ලැබෙනවා. ගැඹුරු අධ්‍යාත්මය, බාහිර සිත නොවේ, බාහිර පැවැත්ම නොවේ, ගැඹුරු අධ්‍යාත්මය සජීවී. අවධානය යොමු කරගත් තැනක් නැත. අවධානය යොමු කරගත් තැනක් නැත. මනස එකඟ කරන ස්ථානයක් නැත. කිසිදු තැනක මනස නොරඳවා සිටිය යුතුය. එහෙත් එය හැසිරවීමක් නොවේ. කිසිදු තැනක මනස නොරඳවා සිටිය යුතුය. නොලවා නොගටවා සිටිය යුතුය. එහෙත් එය හැසිරවීමක්, ක්‍රියාවක් නොවේ. ඔබ මේ විශ්වය සමග එක්වන්න. ගහකොළ සමග, සුළඟ සමග, නිල් අහස සමග එක්වන්න. ඔබ ඒ අතරින් වෙන් වූ කෙනෙක් නොවන්න. ගහක් වලින් වාතයෙන් මේ විශ්වයෙන් වෙන් වූ කෙනෙක් නොවී එකතු වන්න. අධ්‍යාත්මය තුළින්ම ගහකොළ සමග, විශ්වය සමග, වාතය සමග දෙදෙනෙක් නොවී සිටින්න. දෙදෙනෙක් නොමැති අවස්ථාවට පමුණින්න. දෙදෙනෙක් ඇති තැන ගැටීම ඇලීම ඇත. දෙදෙනෙක් නැත. දෙදෙනෙක් නැති තැන එක් අයෙක්ද නැත. තන හටගත් කල්හි ඍණ හටගනී, ඍණ හටගත් කල්හි ධන හටගනී, ධන නිසා ඍණ, ඍණ නිසා ධන. දෙදෙනෙක් නැති තැන එක් අයෙක්ද නැත. ඒකීය ධර්මයකට පත් වුණු බහු ධර්මතාවලට හසු වෙනවාමයි. එක හටගත් කල්හි දෙක, දෙක හටගත් කල්හි තුන, තුන හටගත් කල්හි හතර. කෙලවරක් නැති ගණනයකට පත්වන්නේ ඒකීය ධර්මතාවයක පැටලීම නිසා. එනිසා ඒකීය ධර්මතාවයක පැටලීමෙන් වළකින්න. පුජ්ජලත්වෙහි පැටලීමෙන් වළකින්න. න්‍යායක, දෘෂ්ටියක, සංකල්පයක පැටලීමෙන් වළකින්න. මේ දේශනාව සංකල්පයක් නොවීමට වග බලා ගන්න. දෘෂ්ටියක් නොවීමට වග බලා ගන්න. ආගමක් නොවීමට වග බලා ගන්න. වෙන් වූ ධර්මතාවයක් හැටියට කල්පනා කිරීමෙන් තොරව මෙම ධර්මයේ ඇති හොඳක් හෝ නරකක් නැත. ප්‍රතික්ෂේප කරන දෙයක් හෝ අනුමත කරන දෙයක් නැත. ප්‍රතික්ෂේප නොකර අනුමත නොකර සිටීමක්ද නැත. ඉතා නෙවැරදි ආකාරයෙන් ධර්මය ඔබේ අධ්‍යාත්මයට එකතු කරන්න. ඔබේ අධ්‍යාත්මය තුළ වැඩ කරන්නේ පුජ්ජලත්වය. ධර්මය නොදත් සියලු දෙනාගේ අධ්‍යාත්මය තුළ වැඩ කරන්නේ පුජ්ජලත්වය. පුජ්ජලත්වය ඉක්මවා ධර්මය ඔබේ හද තුළ තැන්පත් කරන්න. ධර්මය යනු නිවීම, ධර්මය යනු නිදහස, ධර්මය යනු මානසික සහනය. සංස්කාර වලින් තොර වූ දහම, ඇලීම් ගැටීම් වලින් තොර වූ දහම, සංකල්ප වලින් තොර වූ දහම, ආගමක් නොවූ දහම, ජාතියක් නොවූ දහම, පුජ්‍යලත්වයෙන් තොර වූ දහම ඔබගේ හදවතේ තැන්පත් කරන්න. එය වීරියෙන් කළ යුත්තක් නොව, ධර්මයේ ස්වභාවය තුළින් පැන නගින්නට ඉඩ හරින්න. පොළොවෙන් පැලයක් මතුවන්නාසේ ධර්මයට ධර්මයේ ස්වභාවය අනුගමනය කිරීමට ඉඩ හරින්න. කිසිදු මානසික තත්ත්වයක් නරක නැත, කිසිදු මානසික තත්ත්වයක් හොඳද නැත, මධ්‍යස්ථද නැත. යමක් හොඳ හෝ නරක මධ්‍යස්ථ වශයෙන් වෙන් කිරීමෙන් වැළකී පූර්ණ විවෘත භාවයෙන් ඔබ නිහඬවන්න. එවිට ඔබගේ මනසේ අනුගමනය කරාවේ විශ්වීය ස්වභාවය, තථාගතත්වය. තථාගතත්වය ඕනෑම ස්වභාවයක් පිළිගැනීමට සූදානම්. මමත්වයට අවබෝධ කළ හැකි දෙයක් නොවේ. මමත්වය දුරු කිරීමෙන්ම අවබෝධ වන දෙයක්. මමත්වයේ අනු හැතිරවීම, මමත්වයේ අනු කැමැත්ත, ක්‍රියාව, චේතනාව හැසිරුවන්නේ නැත්නම්, චේතනාවට නොකැමිනේ නම්, කැමැත්ත අකමැත්ත නැත්නම්, ස්වභාවය අනුගමනය කිරීමට ඉඩහරී නම්, ගැටලු ඇති හැම තැනම සැහැල්ලු කරන්න, රිදුම් දෙන හැම තැනම සැහැල්ලු කරන්න, වේදනාකාරී හැම තැනක්ම සැහැල්ලු කරන්න. ජල ධාරාවක් ගලා බසින්නාසේ ස්වභාවික වන්න, සුළං හමා යන්නාසේ ස්වභාවික වන්න, වැස්සක් වහින්නාසේ ස්වභාවික වන්න, බලා සිටීමට කිසිවක් නැත. බැලීමෙන් ක්‍රියාවට නොයන්, විදීමෙන් ක්‍රියාවට නොයන්න, අපේක්ෂාවෙන් ක්‍රියාවට නොයන්න, වෙන අන්දයක් ලැබේයි අපේක්ෂාවට නොයන්න, වෙනාන් ක්‍රියාවලියක් ඇතයයි අපේක්ෂාවට නොයන්න. අතහරින්න. උපත, පැවැත්ම සහ මරණය අතහරින්න. මරණය අල්ලගත්ත ලෝකේ ජීවත් වන මිනිසුන් අතර ඔබ මරණය අත්හර කෙනෙක් වුණට පත්වන්න. මරණය අත්හරින්න. මැරෙන හැම දෙයක්ම අත්හරින්න. මරණය අත්හරින්න. ඔබ අත්හල කෙනෙක් නොවේ. ඔබ සැබවින්ම අත්හල විට අත්හල බවවත් දන්නේ නැත. අත්හල බවවත් හඳුනන්නේ නැත. ඒ අවස්ථාවට පත්වන්න. අතහැරිය බවවත් හඳුනන්නේ නැත. බලාපොරොත්තුවකින් තොරව අතහැරීම. අපේක්ෂාවකින් තොරව අත්හැරීම. අනග්‍රහිත චිත්තෝ ධානම් වේති. අතහැරීම ග්‍රහණයෙන් තොරව සිදු කරන්න. වම් අතින් දෙන දේ දකුණු අතට නොදැනෙන්න දෙන්න. අපේක්ෂාවෙන් තොරව දකුණු අතින් දෙන දේ වම් අතට නොදැනෙන්න දෙන්න. අපේක්ෂාවෙන් තොරව ස්වරූපයක් හෝ ග්‍රහණය නොකරන්න. ඔබ හැන්දක් දන් දිය යුතුයි. බලන්න ඔබලාගේ හැන්ද තියෙනවද කියන ඔබ අතහැරීමේ ක්‍රමවේදය, අතහැරීමට භාවිතා කරන මෙවලම ඔබ ළඟ තිබේදයි බලන්න ඔබ හැන්දක් දන් දිය යුතුයි. කෙසේවෙත් නොවන ඔබට නම් කළ හැකි නමක් නැති කෙසේවෙත් නොවන ස්ත්‍රියක් නොවන පුරුෂයෙක් නොවන මේ ආකාරයෙන් කෙනෙක් නොවන්න ඔබව මරණයට මාරයට සොයාගන්න බැරි තැනක වාසය කරන්න, මරණයට සොයාගන්න බැරි තැනක ඔබ වාසය කරන්න. ඔබේ අධ්‍යාත්මික දර්ශනය මරණයට සොයාගන්න බැරි තැනක වාසය කරන්න. ඉතාම සුවයෙන් භාවනාව වැඩෙන අය ඒ විදියටම ඒ සුවයේ ඒ සහනේ වාසය කරන්න අනිත් අය ඇස්සරලා දේශනාවට ඇහුම්කම් දෙන්න. අවශ්‍යතාවයන් තිබෙනවා, ඒ තමයි ඔය මනසේ කම්පන වේගෙ හැටියට එන්නේ. අවශ්‍යතාවයන්ට අවසානයක් නැත. අවශ්‍යතාවයන්ගේ නිදහස් වීමේ අවසානයක් ඇත. තණ්හාව කියන්නේ අවශ්‍යතාවය. අපි හිතන මේ දියුණුවට පමණක් බලපවත්වන දෙයක් කියලා, ඒක බොහොම වැරදි දෙයක්. තණ්හාව කියලා කියන්නේ ඇලීමට පමණක් නොවේ, ගැටීමටද තණ්හාව බලපවත්වනවා. භෞතික දේ සමග කිසිදු ගැළපීමක් කරන්න පුළුවන් කමක් නැහැ. අධ්‍යාත්මික අතහැරීම. ආශාව නැති පුජ්‍යලයාටද තිබිය හැකි බැවින් ඇති දේද නැති දේද වැදගත් කමක් නැහැ. තිබුණත් තියෙන දේ වැදගත් කමකුත් නැහැ, නැති වුණත් නැති දේ වැදගත් කමකුත් නැහැ. තණ්හාවෙන් පිරි මිනිසයා පෝසත්ද දුප්පත්ද කියලා ප්‍රභේදනයක් නැතුව දුප්පත්කමක් තියෙනවා. ඒ තමයි නොසෑහෙන පීඩනය. ඒක තමයි දුප්පත්කම. ඒක ඊටාම ලෝකේ ඉන්න කෝටිපති 10 දෙනා අතරත් තියෙන දුප්පත්කමේ පීඩනය තියෙනවා. නොසෑහෙනවා නම් එයා දුප්පත්. එයා මදි කෙනෙක්. සෑහෙනවා නම් එයා පෝසත් කෙනෙක්. ඒ අධ්‍යාත්මික සෑහීමයි අවශ්‍ය කරන්නේ. බාහිර සෑහීම නොවේ, ලද පමණින් සතුටු වීම නොවේ. බාහිරින් ඔබ ඔබගේ ශක්ති ප්‍රමාණයෙන් යහපත් ආකාරයෙන් ධර්මානුකූල ස්වභාවයෙන් ඉදිරියට ගමන් කළ යුතුයි. පිරිසිදු චේතනාව සිතට දැනෙනෝ, මේ මනුස්ස විඥාණයට දැනෙනෝ සංස්කාර ස්වභාවයක් තියෙනවනම් ඒ සංස්කාර පුණ්‍යාභි සංස්කාරයක් වෙනවද, අපුණ්‍යාභි සංස්කාරයක් වෙනවද, එහෙමනම් පුණ්‍ය අපුණ්‍ය නොවන ස්වභාවයක් තියෙනවද කියලා එයාට තේරෙනවා. ඒ ප්‍රඥාවන්තයාට තමගේ හිතේ තියෙන ස්වභාවය හඳුනා ගන්න පුළුවන්කම තියෙන ප්‍රඥාවන්තයාට. ඒ හඳුනා ගන්න දේ නිවැරදි කර ගන්න පුළුවන් ප්‍රඥාවෙන් යුක්තව මෙහෙයවීමක් සිදු කරන ධර්මානුකූල උපදේශයක්. එවිට ඒ නිවැරදි කර ගන්න පුළුවන්. ඒ නිවැරදි කර ගැනීම සඳහා ශ්‍රද්ධාව, සති සමාධි, ප්‍රඥාව කියන මෙන්න මේ ධර්මතා අවශ්‍ය කරනවා. හැම කාරණයකම විනිවිද ප්‍රඥාව මෙහෙවීමෙන් එහි ඇති තතු තමන්ට විද දරා ගන්න, ප්‍රත්‍යක්ෂ කර ගන්න අවකාශය ලැබෙනවා. එවිට මේක හරි හෝ වැරදි කියා කෙනෙක් කීව නිසා නොව තමන්ට ප්‍රත්‍යක්ෂ වූ නිසා පිළිගන්නවා. පිළිගැනීමක් අවශ්‍ය නැහැ. ප්‍රත්‍යක්ෂ උදේ ප්‍රත්‍යක්ෂ විදියට, නොවනස්සුන විදියට බලපවත්වනවා අපහසුවකින් තොරව. දෙවියන් විශ්වාස කළ යුතු නොවේ, දෙවියන් ප්‍රත්‍යක්ෂ කළ යුතුය. කුමන දෙවියන්ද? ඇසක් කනක් නාසයක් දිවක් ශරීරයක් නැති දෙවියන්. ඒ කියන්නේ පුජ්‍යලත්වයෙන් බැහැර වූ ලොව මවාපෑ දෙවියන්. ප්‍රත්‍යක්ෂ කළ යුතුයි, විශ්වාස කළ යුතු නොව ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. දෙවියන් සමග එක්විය යුත්තේ ජීවත්ව සිටියදී. එහෙම නැත්නම් සබාධම සමග එක්විය යුත්තේ ජීවත්ව සිටියදී. දෙවියන් සහ ඔබ අතර දුරස්ත භාවයක් නොතබා එක්කෙනෙක් බවට පත් වෙනවා. එතකොට දෙවියන් යන වෙන කෙනෙක් නෙවෙයි, ඔබමයි. සෝබා දහම යන වෙන කෙනෙක් නොවේ ඔබමයි. අල්ලා දෙවියන් යනුද, ගෝඨ යනුද, මහා බ්‍රහ්මයන් යනුද, ස්වභාව දහම යනුද, සක්‍ර දේවේන්ද්‍රයා යනුද ඔබමයි. සකස් කරන ලද දෙවියන් මේ සියලුම සමාජයේ යම් යම් වහරවල් සංස්කෘතියන් තුළ, රටවල් තුළ, භාෂාවන් තුළ ඇති වෙච්ච වහරක්. ඒ භාෂාවේ වෙනස්කම් මිස ඒ ආමන්ත්‍රණය තුළින් අඟවන ස්වභාව ධර්මයේ කිසිදු වෙනසක් නැත. එකයි පොල්වලට පොල් කේවත් කොකනත් කේවත් ඒක එහෙම තමයි. වතුර කිව්වත් මෝට කිව්වත් එකයිනේ, ස්වභාවික తత్వය එකයි. ඒ නිසා මේ කුමන ආමන්ත්‍රණයක් කළද ස්වභාවික తత్వය එකයි. ඒක වෙනස් වෙන්න බෑ. ඉතින් මේක තේරුම් ගත්තේ නැති අඥාන සමාජය තුළ තමයි මතවාද ගස්තන. අඥානය වෛරයෙන් පිරিলা. අඥානය කැළඹුණු ස්වභාවයෙන් යුක්තයි. එයාට අඥානය කියන්නේ. ප්‍රඥාවන්තයා කියන්නේ සංසුන් කෙනෙක්. අධ්‍යාත්මික සංසුන්කමක් ඇති කෙනෙක්. එයා තුළ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම කුහකකම් නැහැ. එයා සාන්තයි. එයාගේ හිත බොහොම ප්‍රණීතයි. කැළඹෙන ස්වභාවයක් නැහැ. සාධාරණ යුක්ති සහගත සත්‍යවාදී පුජ්‍යලයා ළඟ අධ්‍යාත්මික කැළඹුණු ස්වභාවයක් නැහැ. එහෙමනම් ඔබත් ප්‍රඥාවන්තයෙක්ද? උසස් මිනිසෙක්ද? දෙවියන් අතර හා ඔබ අතර තිබූ දුරස්ත භාවයේ දුරුකල කෙනෙක්ද? ඒ නිසා තමයි මම ප්‍රකාශ කරන්නේ මම ලෝමව මවාපෑ දෙවිවරු නිතරම මුණ ගැහෙනවා කියලා. දෙවියන් අතර හා මා අතර තිබුණු දුරස්ත භාවය පුජ්‍යලත්වයේ දුරු කිරීමෙන් නැති කළා. පුජ්‍යලත්වයේ දුරු වීම සමග දෙවියන් හා එක් වුණා. ඒ කියන්නේ දෙවියන්ට ඇස් දෙකක්, කනක්, බඩක්, නාහයක්, කකුල් දෙකක්, අත් දෙකක් නැත. ඒ නිසා දෙවියෝ නිර්මාණය කරන්න බෑ. දෙවියෝ චිත්‍රයට අඳින්න බෑ. දෙවියෝ ඉන්න තැනක් නැහැ. දෙවියෝ හැමතැනම ඉන්නවයි කියන්නත් බෑ. හැමතැනම ස්වභාව දහම, හැමතැනම නැහැ කියන්නත් බෑ. ඒ පුජ්‍යල වහරයි. හිරට ඉර දෙයියෝ, සඳට සඳ දෙයියෝ, වාතයට වා දෙයියෝ, වලාකුළු වලට වලාහක දෙයියෝ, විශ්වයට නිල් අහසට නිල් පාටින් විෂ්ණු දෙයියෝ. නේ විෂ්ණු දෙවියෝ දැක්කේ නැත්තම් ඔය අහස දිහා බලන්න ඉපාටන්නේ විෂ්ණු දෙවියෝ විශ්වය. ගෝඨ කියලා කියන්නේ හිස් අවකාශයට. අල්ලාහ කියන්නේ හිස් අවකාශයට. ඔවුන් හිස් අවකාශය කෑගසමින් යදෙලා නෙමේ ලබා ගන්න තියෙන්නේ ධර්මානුකූලව මෙනෙහි කිරීමෙන්, අවබෝධ කර ගැනීමෙන්, ප්‍රඥාවෙන්. ඒ ඇද්දට එන්නේ මේක මට එන්න ඕනේ කියලා හිම වෙන්නේ නැහැ. ඔව්, මේ හිස් අවකාශයේ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. එය ශ්‍රේෂ්ඨයි කියූපමණින් ඔබ තුළට පැමිණෙන්නේ නැහැ. ඒක ලබා ගන්න ඕන අපූර්ව ආකාරයකින්, ක්‍රමවේදයකින්. දෙවියන් ශ්‍රේෂ්ඨයි කියූ පමණින් අපිට ඒක ලැබෙන්නේ. ඒක ප්‍රඥාවන්තය පුජ්‍යලෙක් විසින් බුද්ධිමය මෙහෙයවීමක් තුලින් ලබා ගන්න ඕන. දැන් පෝසත්කම ශ්‍රේෂ්ඨයි කියුවට පෝසත් වෙනවද මිනිස්සේ? පෝසත් වෙන්න වැඩ පිළිවෙලක් තියෙනවා. වෛද්‍යවරයෙක් වීම ශ්‍රේෂ්ඨයි කියුවට වෛද්‍යවරයෙක් වෙනවද? වෛද්‍යවරයෙක් වෙන වැඩ පිළිවෙලක් යාක් කරගෙන යන්න ඕන. ඒ වගේ ඔබට ඒ දේ ශ්‍රේෂ්ඨයි කියූ පමණින් ඒ දේ ලැබෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨයි කියා ඉන්න නෙමෙයි තියෙන්නේ, ඔබට ඒ දේ ලබා ගන්න වැඩ පිළිවෙලක්. ඒ වගේම ඉදම් මේ පුණ්‍ය කම්මං ආසවක්ඛ්‍යා වහනොතු සබ්බ දුක්ඛා කබුජ්ජතු, එහෙම නැත්නම් නිරුජ්ජතු කියලා කිව්වයි කියලා නිවන් ලැබෙන්නේ නැහැ. මට මේ නිවන් ලැබේවායි කියලා කිව්වයි කියලා ලැබෙන්නේ නැහැ. අන්න ඒ දුර්වලකම හැම ආගමකම තියෙනවා. ඒ දුර්වලකම ප්‍රඥාවන්තයෝ හදාගෙන ඒ ප්‍රාර්ථනාව වගේම වැඩපිළිවෙලක්, පැහැදිලි වැඩපිළිවෙලක් හදාගන්න ඕන. දෙවියන් දකින්න, නිවන් දකින්න, සෝභා ධර්මයේ දකින්න, සැනසීම දකින්න, මානසික සහනය දකින්න, සුවතාවය දකින්න. රැවටුණු ස්වභාවයක් තියෙන්නේ. විශ්වාසයේ, සංකල්පයේ, දෘෂ්ටියේ, වාචික ආමන්ත්‍රණේ මුලාවක් තියෙන්නේ ලෝකෙම. එනිසා අපි මේක තේරුම් කරගත්තහම ලෝකේ මතවාද, සංකල්ප, සටන් දෙස බලන සිනහසෙන්නට පුළුවන්. සිනහසෙන්නට පුළුවන්. ඇයි මිනිසුන් මෙතරම් අඥාන? එනිසා ඥානවන්ත මිනිසෙකුට හැකියාව තියෙන්න ඕනේ හැම අඥාන මිනිසෙක්ම ජය ගන්න. අපිට දෘෂ්ටියක් නොමැතිනම් අපිට ඊටාම ලෙහෙසි යන් කෙනාගේ දෘෂ්ටිය සමග අනුගත වෙන්න. අනුගත වී ඒ දෘෂ්ටිය निराකරණය කරන්න පහසුයි. එහෙත් අපිට දෘෂ්ටියක් තියෙනවා නම් අපි අනිකාගේ දෘෂ්ටියට අනුගත නොවි ඒ දෘෂ්ටියත් එක්ක ගැටෙන්න බලනවා. ගැටෙන්න බලන තැන ඉතන සටන් බම් බවට පත් වෙනවා. ඒ නිසා අපි මුලින්ම දෘෂ්ටි නොමැති කෙනෙක් බවට පත් වෙන්න ඕන. නිවන් දකින්නේ මලාට පස්සේ නෙවෙයි, දෙවියන් අතරට යන්නේ මලාට පස්සේ නෙවෙයි, ජීවත් වෙන අයදී ඔබ දෙවියන් සමග එක්වන්න, ජීවත් වෙලා සද්ද නිවනත් එක්ක එක්වෙන්න, ජීවත් වෙලා ඉදි ධර්මයා සමග, ජීවත් වෙලා ඉදි අල්ලා සමග එක්වෙන්න. මේ ඔක්කොගෙම පෙන්නලා තියෙන හැක් කනන් බඩක් නාසයක් තියෙන කෙනෙක් නෙමෙයි. සක්‍රදෙයෝ කියන්නේ ඒ ස්වභාව ධර්මයක්. ඉතින් ඒක ඉතින් කතා ප්‍රවෘත්තියට ගන්නකොට සක්‍රදෙයෝ අල්ලගත්ත සක්‍රදෙයෝ ඉතින් ඔටුන්නක් දාලා බඩක් කටක් කටක් පයක් දාලා හදන්න වෙනවා. මොකද ලෝකෙට පෙන්නන්න වෙන ක්‍රමයක් නැහැනේ. ඒක තමයි ක්‍රමවේදය. ඒක තමයි සිත්තරා කලාකරුවා. මමත් කන්දෙන් පල්ලෙහාට පැන්න පයින්කොට පල්ලෙහා ඉඳලා සක්‍රදේවේන්ද්‍රිය අල්ලගත්තා. පැන්නේ යකාගේ කටට, මැරෙනව නම් මැරෙද්දාගේ කියලා. ඔව් පල්ලෙහා හිටියේ සක්‍රදේවේන්ද්‍රයා. ඒස ධර්මයේ සමහර විට මාරෙක් වාගේ පේන්නේ. ඒ වුණාට එතන ඉන්නේ දෙවියන්. නේ ධම්සුර රජු කණ්ඩ ඉන්නේ කවුද? යකෙක්. නමුත් එතන හිටියේ කවුද? ශක්‍රදේයෝ. යකෙක් වගේ පේනවා. පෘථජන භාවයේ ඉන්නේ ධර්මයේ යකෙක් වගේ, යක්ෂයෙක් වගේ. ඒ ප්‍රඥාවන්ත පුජ්‍යලයා ධර්මයට කැමති වෙන තැන ශක්‍රදේවේන්ද්‍රයා මතු වෙනවා. ඒ පුතජන භාවයේ කැමැති ඇලීම් වලට, ගැටීම් වලට, පුජ්‍යලත්වයට මගේ කරගන්න බැරි දෙයක් මගේ කරගන්න මහන්සි වෙන තරම් නේ මගේ නොවන ඉඩම මගේ කරගන්න, මගේ જાතියක් නැති එකේ මගේ જાතියක් කරගන්න. ඒකෙන් අදහස් වෙන්නේ අපේ જાතිය බිය කරගෙන අනිත් જાතියට ඉඩ දෙන්න ඕන කියන එක නෙමෙයි. සියලු જાතියින්ට මේ ධර්මය කියලා දෙන්න ඕන. නැත්නම් ඉතින් අපිට සිංහල බෞද්ධය විතරක් තරපලා ඔගොල්ලෝ කන්ට පියාගෙන ඉන්න කියන එක නෙමෙයි. ඒතර කියන්නේ සියලු ආගමික සියලු જાතීන් තේරුම් කරගන්න ඕන. අපි ඔක්කොටම කලින් මිනිස්සු හැටියට නැගිටින්න ඕන කියලා. જાතිකය හැටියට, ආගමිකය හැටියට නෙමෙයි අපි නැගිටින්න ඕන. මිනිස්සු හැටියට, ප්‍රඥාවන්තය හැටියට, පඬිවරු හැටියට නැගිටින්න ඕන. පඬිවරු හැටියට අපි නැගිටින්න ඕන. නමුත් එහෙම නැගිටිනකොට මේ ජාතිකත්වයකින් එහෙම නැත්තම් ඒකේ තියෙන වෛරය, ඒ තියෙන වෛරයේ රසය තියෙනවා. ඒ වෛරයේ රසයට ටිකක් කැමති මිනිස්සු. දැන් ලංකාවේ වැඩියෙන්ම රස විඳින්න කැමති විරහ වේදනාව. ඒක කියන්නේ මම නෙමේ ගායකයෝ කියන්නේ. වැඩියෙන්ම අලෙවි වෙන CDs cassettes මොනවද කියලා බැලුවොත් ලංකාවේ මිනිස්සු ගායකයන්ගෙන් දැකුවහම මොකද ඔයගොල්ලෝ වැඩියෙන්ම විරහ ගීත ගායනා කරන්න කියලා යහුවම් ඒගොල්ලෝ කියන විකිනෙන්නේ විරහ ගීත. නේද? ඒ කාලේ බෝම්බයක් පුපුරලා ඇහුවහම කී දෙනෙක් මලාද කියලා දෙන්නයි කිව්වම අයියෝ දෙන්නද? ඒ කියන්නේ මදි. යුද්ධය පැවතිලා තියෙන කාලේදී අද හමුදාවේ දෙන්නයි මලේ, අයියෝ දෙන්නද? වෙනද 25ක් විතර වෙනවා අද දෙන්නයි මදි. නේද? ඉතින් බෝම්බයක් අහන්නවත් දකින්නවත් සම්බුදු නැති වුණාම අවුරුදු 5ක් 6ක් ඉඳලා වැඩන්නේ මේ නායකයා වැඩන්නේ කියලා ඒ නායකයා අයින් කරන මොකද බෝම්බ පුපුරන මට්ටමට රට ඕන. බෝම්බ පුපුරන්නේ නැත්තම් වැඩන්නේ අපිට විරහවේ ආස්වාදේ නැහැ. ඈ ප්‍රශ්න නැහැ. ගෙඹු ටිකක් කෑ ගැහුවලු මේ අපිට නායකත්වයක් ඕන කියලා මහා බ්‍රහ්මය කල්පනා කළා. දැන් ඔයිට මේ කියන කතාවේදී මහා බ්‍රහ්මය කියලා පුජ්‍යලෙක් තියෙනවා. ඒ වුණාට පුජ්‍යලෙක් නෑ. මහා බ්‍රහ්මය කල්පනා කළා මේ සතුන්ට මේ නායකත්වයක් තුලින් වෙන්න ඕන ආරක්ෂාව පහසුව සැලසෙන්න ඕන. ඒ දෙකම සලසා දීම සඳහා කල්පනා කළා. මේගොල්ලන්ට ආරක්ෂාවත් පහසුවත් සලසන්න පුළුවන් දේ මොකද්ද කියලා බලලා කොටයක් ඇදලා දැම්මා. ඒ කියන්නේ බෙන සහිත කොටයක්. ඒ කියන්නේ සර්පෙක් එහෙම ආවොත් එහෙම මේගොල්ලන්ට පුළුවන්කම තියෙනවා අර බෙන අස්සට රිංගලා පණ බේර ගන්න. කොටයක් උඩ පාවෙන නිසා ජලයේ කොටේ උඩට නැගලා ටිකක් සීතල වැඩි නම් අවුව තපෙන්න පුළුවන්. ඒ ආරක්ෂාවයි ඒ පහසුවයි දෙකම සැලසෙන ওই කොටෙන්. ගෙම්බු ටික කාලයක් මේකේ ආරක්ෂාවයි සුවයයි ලැබෙමින් විඳමින් ඉඳලා කාලයක් ඉඳලා ආයි කෑ ගන්න පටන් ගත්තා. අපිට මේ නායකත්ව වැඩක් නැහැ. මේක කිසිම සද්දයක් නැහැ. ඈ නිකම් බෙන ටිකක් තියෙන කොටයක් විතරයි. මේක කිසි සද්දයක් නැහැ. අපිට අවශ්‍යයි සක්‍රීය නායකත්වය. මහා බ්‍රහ්මයා කල්පනා කළා ඇලුවා මේ දුන්න හොඳම දේ මන් දීලා තියෙනවා. දැන් ආයි එකක් ඉල්ලනවා. මන් දෙන්නම් වැඩේ කියලා ගත්ත කොටේ අරගෙන දැම්ම අල්ලලා ගැරඬියේ. දැන් හොඳයි, දැන් සක්‍රියයි. මොකද වෙන්නේ? එක 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 ඔක්කොම ගිල්ලලා යනවා. වැඩ කරන මිනිස්සු කියන්නේ, කියන මිනිස්සු කරන්නේ. බොරු පොරොන්දු වලින් රජවල් පෙල්ලන්න පුළුවන් මෝඩයෝ ඉන්න රටක් නේ. පාන් කිරියෙන් රට කරලා පු රටක්. බොරු padi නඩි වලින් රට පෙරලන්න පුළුවන් රටක්. මිනිස්සු දන්නේ padi හම් වෙන්නේ කොහොමද? padi වැඩි වෙන්නේ කොහොමද? මම රජ වෙන්නම් හෙට 150කින් වැටුප් වැඩි කරනවා කියලා. මට රජ වෙලා පුළුවන් 150කින් වැටුප් වැඩි කරන්න. මොනවද කොහොමද? සල්ලි අච්චුදා. ඒකෙන් වෙන්නේ වියට්නාමයෙන් වුණා වගේ වතුර බෝතලයක් ගන්න ඩොන් 10000ක් දෙන්න. සැන්විචස් එකක් කන්න රුපියල් 65000ක් දෙන්න. කෑම වේලක් කන්න 275000ක් දෙන්න. ඩොන්. ඒ රටේ මිනිස්සු මෝඩය කරගෙන ඒ සමාජය කරේ හැමදාම වැටුප් වැඩි කළා. වැටුප් වැඩි කළාට අර ලෝක මුදලත් එක්ක වටිනාකම අඩු වුණා. එතන ඒ නිසා අද විශාල මුදල් පාවිච්චි කරනවා. ඒ වගේ මිනිස්සුන්ට 50000කින් තව වැටුප වැඩි වෙයි. ඒත් වැඩක් නැහැ. 50000කින් කරගන්න පුළුවන් දේ ලක්ෂයක් දෙන්න වෙනවනම්. ඈ ඉතින් මේ පිළිබඳ තේරුම් ගන්න නැති සමාජයේ පුදුමයි. පුදුමයි. තාම ඇමරිකාවේ ඩොලර් 2500යි 3000යිනේ වැටුප. ඉතින් අපේ මිනිස්සු කියොත් කියයි අයියෝ 2500යිනේ මේක හම්බෙන්නේ වැඩක් නැහැ කියයි. හැබැයි ඒක මුදලේ නෙමෙයි වටිනාකම තියෙනවා. ඒ මුදලේ වැඩි ප්‍රමාණය නෙමෙයි අපිට අවශ්‍ය කරන්නේ. මුදලේ වටිනාකම. මුදලේ වැඩි ප්‍රමාණය නෙමෙයි මුදලේ වටිනාකම. මේක තේරෙන්නේ නැහැ ග්‍රාමීය මිනිස්සුන්ට, මේ රටේ ඉන්න බහුතරයකට. ඉතින් ඒ නිසා හරියට බොරු සංකල්ප වලට රැවටෙනවා. ඉතින් ඒ විදිහට රැවටෙන්නේ නැතුව බොහොම කල්පනාකාරීව වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නේ ලක්ෂ 20යිලු. හිතලා ඡන්ද පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සු ලංකාවේ ඉන්නේ ලක්ෂ 20යිලු. අනිත් ඔක්කොම අන්දානුකරණ ගතානුගතික පාරම්පරික දේශපාලන මේ කරන අය. එතකොට ඒ අදහස් වෙනවා අපිට මේ රටේ නිවන් දකින්න පුළුවන් මිනිස්සුත් ඉන්නේ ලක්ෂ 20යි කියලා. මොකද හේතුව නැත්තම් ගතානුගතික අන්දානුකරණ ආගමික න්‍යායක ඉන්න කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න බෑ. දැන් මෙතන ඉන්න සියලුම ආගම් නියෝජනය වෙන අය ඉන්නවා. ඒ ඉන්නේ අර ලක්ෂ 20න් පිරිස. යාට වෙනස් කරන්න පුළුවන්. යා පුජ්‍යලත්වයත් එක්ක, නායකත්වයත් එක්ක, යථාර්ථවාදීත්වයත් එක්ක වෙනස් වෙන්න පුළුවන් පුදු වෙනවා. ඉතින් ප්‍රඥාව කොච්චරද? ප්‍රඥාවන්තයෝ කොයි තරම් ඉන්නවද රටේ? ඒ රටේ ඒ තරමටම පාලකයෝ ප්‍රඥාවන්ත වෙයි. හතේ පොදු ජනතාව මොන තරම් මෝඩයිද? ඒ තරම්ම මෝඩ අයත් කපටි පුජ්‍යලයෝ තාම බොරු උපායශීලී පුජ්‍යලයෝ පැමිණි. අපිට දෙන්නම් කියන කෙනාට වඩා වටින්නේ දෙන කෙනා. දෙන්නම් කියන කෙනාට වඩා වටින්නේ දෙන කෙනා. කරන්නම් කියන වෙනාට වඩා වටින්නේ කරන කෙනා. ඒකයි වැදගත්. කරන මිනිස්සුන්ට කියන්න බෑ, කියන මිනිස්සුන්ට කරන්න බෑ. ජේසා වැඩක් කරන්න පෞරුෂයක්, දර්ශනයක් සහ රට පිළිබඳ හැඟීමක් තියෙන්න ඕන. එක්තරා අපේ දාර්ශනික මහත්මයෙක් ළඟට ගිහිල්ලා කියනවා මේ දේශපාලකයා රට කෑවා කියලා. කියන රටේ ගොඩාක් දේවල් හොරා කෑවා කියලා. ඒ දාර්ශනික මිනිස්සයා කිව්වලු ඒ මිනිස්සයටම ඡන්දෙ දෙන්න කිව්වලු. ඒ මොකද කියලා නෝ. නැහැ ඉතින් ඒ මිනිස්සයටම ඡන්දෙ දුන්නාම දැන් එයාගේ බඩ පිරීලා තියෙන්නේ. එයා කාලය ඉවර කළා ඔබ රටට වැඩක් කරයි කියලා. අනිත් පැත්තට ඡන්දෙ දුන්නොත් එයා මොකද වෙන්නේ? අවුරුදු 20ක් 30ක් බඩකින්නෙන් ඉඳලා ගන්නවා. ගත්ත ගමන් බැංකුව සුද්ධ කරලා ඉස්සෙල්ලම ණය ටික පියෝ ගත්තා. මම හිතන්නේ මහවැලි ප්‍රොජෙක්ට් එක හදන්නටත් තිබුණු වඩා සල්ලි අරගෙන තමන්ගේ ණය ගොඩන බේරගත්තා. මේ රටේ ජනතාවට තේරුම් ගන්න ඕන. බඩිකිනි කාර්යයකට දුන්නොත් බඩිකිනි කාර්යයේ හරියට ජනතා හිතවාදී වෙනවා. ගොඩාක් බොරු පොරොන්දු දෙනවා. බලය අතට ගන්න කියන්න පුළුවන් හැම පචයක්ම කියනවා. ඒකයි හැටි. ඒ බඩිකින්න වැඩිනේ. දැන් බඩිකින්න වැඩි මිනිස්සු කොහොමද කකුල් දෙක අල්ලගෙනත් වඳිනවා. නේ? වැටෙනවා. ඒ කියන්නේ බඩිකින්න හොස්ටර වැඩි වෙලා. නමුත් බඩි පිරිච්ච මිනිස්සෙක් එච්චර එහෙම කරන්නේ නැහැ. ඔන්න ඕකයි මේ රටේ ස්වභාවය. ඉතින් අපි මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ අපිට ආදරෙන් තමයි මේ පොරොන්දු දෙන්නේ කියලා. ඉතින් ඒ වගේ තමයි මේ අවිද්‍යාවේ ස්වභාවය. මේ සාංසාරික ස්වභාවය කියන අපි ඒක තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. ඉතින් මායාවේ ලක්ෂණයක් තෝක. මානපාක්ෂික ධර්මවල ලක්ෂණයක් තෝක. දෙවියෙක් වගේ පේන තැන යකෙක්, යකෙක් වගේ පේන තැන දෙවියෙක්. අපයබ්‍රන්තයි වගේ පේන තැන ලොකු ගැඹුරු දහමක්. ඊටාම විශිෂ්ටයි හරි කියලා පේන තැන සමහරලා ඊටාම සරල දහමක්. දැන් මම මේ ධර්ම කියන්නේ තේරෙන්න ඉගෙන ගන්න නෙවෙයි. මේවා කියන්නේ සිතන්න විමසන්න. ඒ නිසා තමයි අපේ ධර්මයට වැඩි පිරිසක් නැත්තේ. මොකද මේක හිතන්න විමසන්න තියෙන ධර්මයක් නෙසක් තේරුම් ගන්න අහගෙන ඉන්න තියෙන ධර්මයක් නෙවෙයි. අහගෙන ඉන්නේ නැලයට ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙනවා. මොකද ඇහුවට තේරෙන්නේ නැහැ. කියන්න මොකද? මට මොකුත් තේරුන්නේ නැහැ නේ. ඔව් මේක තේරෙන්න කියන ධර්මයක් නෝවේ. මේක විමසන්න කියන ධර්මයක්. අරන් යන දෙයක් නැහැ. දැන් මෙතෙක් වෙලා කතා කරන කියපු දෙයක් නැහැ. ධර්මයේ සම්බන්ධයෙන් අපි කියපු දෙයක් නැහැ. ඒක තමයි ධර්ම. ධර්මයේ තියෙන්නේ පිරිසුදු භාවය පිණිස. කෙලෙස් වලින් නිදහස් වීම පිණිස, විසුද්ධිය පිණිස. චිත්ත විසුද්ධිය පිණිස, චිත්ත කියන ස්වභාවයෙන් නිදහස් වෙනවා. ආකාශේ පදන්නත්ති සමනෝනත්ති බාහිරේ. අහසේ පාසට අහන්නත ශ්‍රමයාද බාහිරෙන් දකින්න බෑ. ඒ කියන්නේ ඔක සංඥාවකින් ගන්නනේ හදන්නේ. ඒ පුතඥන භාවය විසින් මෙන්න මේකයි ධර්මය කියලා ගන්න හදන්නේ. එහෙම ගන්න බෑ. දෙවියන් ගැන ආකල්පයක් ඇති කරන්න බෑ. ස්වභාව ධර්මය ගැන ආකල්පයක් ඇති කරන්න බෑ. ආකල්පයක් ඇති තැන තියෙන ස්වභාව ධර්මය නෙමේ පුජ්‍යලත්වය. දෙවියන් කිව්වහම අර අනිත් ආගමිකයෝ සංකල්පනය කරන දෙවියෝ ගැන නෙමේ, ඒගොල්ලෝ දන්නේ නැති දෙවියෙක් ගැන මම මේ කතා කරන්නේ. ඈ ඒගොල්ලෝ ගෝඩ් කියන කෙනා නෙමේ මම ගෝඩ් කියන්නේ. ඒගොල්ලෝ අල්ලාහ කියන කෙනාට නෙමේ මම අල්ලාහ කියන්නේ. අපේ අය දන්න සක්‍ර දෙවියන්ටත් නෙවෙයි මම සක්‍ර දෙවියෝ කියලා කියන්නේ. අපේ අය ධහමයි කියන දෙයටත් නෙවෙයි මම ධහමයි කියලා කියන්නේ. අපේ අය ගොඩක් අය හිතාගෙන ඉන්න දෙයටත් නෙවෙයි නිවන කියලා කියන්නේ. ස සංකල්පනීය සංකල්ප නිවනට වැඩිය සංකල්පයෙන් තොර වූ සත්‍ය වූ නිවන වෙනස්. බලන්න ඔබ තුල රිදුම් දෙන වේදනා දෙන ඒ සරව තුවාලයක් වෙන්නේ ජූතක බමුණ වෙන්නේ මානසික ස්වභාවයක් ඔබේ අධ්‍යාත්මය තුල ඉන්නව නම් ওই ජූතක බමුණ එලවන්න ඕන නේද? ජූතක බමුණ එලවන්න ගත් ක්‍රියාමාර්ගයේ තමයි විසන්ත රජුරු ඔහු ඉල්ලන හැම දෙයක්ම දීලා හැවුම ඵලයයි යන්න. ඕක හැබැයින් කරන්න එපා. මොකද පුඩා ළමයි දන් දෙන්න එපා. මේ ළමා ආරක්ෂකයන්ගෙන් අල්ල ගන්නවා. ඒක කරන්න එපා. ඒක බෞද්ධවාදී වාසයෙන් කරොත් එන සම්පූර්ණ වැරදි. ඕක අධ්‍යාත්මික විසන්ත රජුරු කෙනෙක් ඉන්නේ අධ්‍යාත්මය තුල. බාහිරේ නෙමෙයි. මේ අපේ අය මෝඩ කමට ගත්ත බාහිරේ. ජූතක බමුණ කියන්නේ ඔබ ළඟ ඉන්න පෙරේතයා, තණ්හාව, මායයා. මායයා ඉන්නේ වෙස්වලාගෙන. ඔබේ හැම දෙයක්ම ඔබ එයා කියනවා මට මේක ඕන මේක ඕන මේකත් ඕන මේක ඔක්කොම අරන් යනවා. වෙස් අතහැරියා. මම රජෙක් කියලා වෙසක් තිබුණා ඒක අතහැරියා. ඊළඟට මම ස්වාමියෙක් දරුවේ පියෙක් කියලා ඔක්කොම වෙස් අතහැරියා. වෙස් අන්තර වෙස් අතුරු දහම් කළා. ඉතින් ඔබටත් තියෙන වෙස් අතුරු දහම් කරන්නම වෙනවා සත්‍ය දකින්න. භෞතිකවාදී ප්‍රශ්න කරන්න එපා. එතකොට ඔබ හිඟන්නේ කියලා ඔබ දන්නේ නැතුව ජූතක බබුණෙක් වෙයි. මල්ලා කියලා යන මිනිස්සෙක්. ඉතින් ඒ නිසා ඒක බාහිරින් කරන්න එපා. අධ්‍යාත්මයෙන් කරන්න. වෙස් අන්තර රජ කෙනෙක් වෙනවා. ඉතින් මේක අපිට භෞතික විදියට මේ අතහරින්නේ කියනවනේ. ඒක වැඩි වාසිය තියෙන අතහරින්නේ කියලා කියන පාර්ශවයට හොඳයි නේද? පින්නතුන්ට එක දෙයක් කියන්න ඕන. බුදුහාමුදුරුව වෙනුවෙන් අපිට කරන්න කිසි දෙයක් නැහැ. අපිට කරන්න තියෙන එකම දේ තමයි බුදුහාමුදුරුව දුන්නු දේ ගන්න එක. දැන් අපි වෙනුවෙන් බුදුදහමෙන් ගන්න ප්‍රයෝජනේ අපි ගන්නෙ නැතුව අපි බුදුදහම වෙනුවෙන් කොච්චර හරි වැඩ කරනවා, පෙරහැරවල් යනවා, චෛත්‍ය හදනවා, පිළිම හදනවා, පන්සල් හදනවා. කියන්නේ අපි බුදුදහමින් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න නැතුව අපි බුදුදහම වෙනුවෙන් වැඩ කරනවා. බලනකොට අපි කිස් වැඩක් නැහැ. එහෙම වැඩක් නැහැ. ඒස අධ්‍යාත්මික පෝෂකකම කියනවා. පින්කම වුණත් සංස්කාරක ගොනුවක් බවට පත් වුණොත් එහෙම ඒ පින්කම හේතුවෙන් ඇතිවන මාන උද්දච්ච අවිද්‍යාව ටිකක් තියෙනවා. ඒ මතින් එයා ඒ ආශ්‍රිත උපදින තවත් පෙරේතෙක් වෙන්නට ඉඩ තියෙනවා. එහෙම අය අපි දැන් එනිසා පින්කම ආසත්ත වුණොත් එහෙම ඒකෙන් පෙරේතෙක් වෙනවා. පින්කම කියන්නේ අතහැරීමෙන් කරන්න ඕනේ. පින් සිද්ධ වෙන්න හාමුදුරු කෙනෙකුට දන් දුන්නොත් ඔබට පින් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ හාමුදුරු කෙනෙකුට බඩ පිරින්න දන් දුන්නොත් ඔබට පින් සිද්ධ වෙනවා. කියන්නේ බඩ කින්නෙ වෙන්න දන් දුන්නොත් ඔබට පින් සිද්ධ වෙනවා. පින් සිද්ධ වෙන්න කියලා පින්කම කරොත් පින් සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. තේරෙනවද? දැන් හිඟන්නෙකුට යමක් දෙනකොට මේක මට පින් සිද්ධ වෙන්න කියලා දෙන්න එපා. මට කිව්වහම ඔය ගොඩක් ඔය හිඟන්න පින් අනුමෝදන් කරන්න එනවනේ. දැන් අපිටත් අපුණ හරි දුන්නත් අපිටත් හිඟන්න පින් අනුමෝදන් කරනවා. මං කියනවා මට පින් ඕනේ නැහැ. මං දුන්න වාට දවල්ට කෑම වේලක් කන්න. ඈ? ආගේ පින් මට ඕනේ නැහැ. වාට පින් දිනන මං වගේ ඉන්න බෑ. මම ආද කෑම වේලක් කන්න දුන්න නිසා වාගේ පින් එපා මට. අන්න ඒකයි මං ළඟ තියෙන පින. එහෙමනේ. එහෙම මොකවත් ගන්න දෙන නෙමෙයි. පින් සිද්ධ වෙන්න දෙන නෙමෙයි. අන්න එතනයි පින් සිද්ධ වෙන්නේ. පින් සිද්ධ වෙන්න දුන්නොත් පින් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ පිනක් කරන. සලාට පස්සේ කවුරු හරි ඇවිල්ලා ඉල්ලීමක් කරොත් එහෙනම් ওই පින මට දෙන්න කියලා. ඔය පින මට දෙන්න කියලා කිව්වොත් එහෙනම් මොකද කරන්නේ? ඔබට හැකියාව තියෙන්න ඕන ඔබට ඒ සියලුම පින් මම පරිත්‍යාග කරනවා. පිනක් දන් දෙන තැන තමයි මහත් ඵල වෙන්නේ. නැත්තම් අඩු ඵලයක් ලැබලා තියෙන පින කියලා පිනක් දන් දෙන තැන මහත් ඵලයි. ඒ කියන්නේ අර පිනයි කියලා තිබුණු බරත් එයා පැත්තකින් තිබ්බා. පුණ්‍යාභි සංකාරයක් පැත්තකින් තිබ්බා. ඒ නිසා ඔබ පිනක් දන් දෙන කෙනෙක් වෙන්න. පුණ්‍ය පාප මහීනස්ස පින්පව් දෙකම නසන්න. පින්පව් දෙකම නසන්න. ඉතින් ඒව පදනම් කරගෙන ඊළඟට මල් පහම් පූජා කරන එක නතර කරන්න එපා. හාමුදුරුවන්ට දන් දෙන එක නතර කරන්න එපා. දැන් මේ අවබෝධයෙන් වඩාත් ආනිසංස ලැබෙන ආකාරයට මල් පහන් පූජා කරන්න දන් දෙන්න පුළුවන්කම තියෙනවා. අර ලෝභ හිතෙන් අන්ධකාර හිතෙන් කරන දේවල් වලට වැඩිය වඩා ප්‍රභාස්වර වූ සිතකින් පින් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විසින් සරියුත් හාමුදුරුවන්ට දානයක් දුන්නොත්ද, සරියුත් හාමුදුරුවෝ විසින් බුදු හාමුදුරුවන්ට දානයක් දුන්නොත්ද වැඩි ආනිසංස කියලා අහනවා. මොකද වැඩි ආනිසංස? හා ඔව් ඔව් එක එක මතයක් තියෙනවා. දැන් වැඩියෙන් ಗುಣ තියෙන්නේ බුදුහාමුදුරන් නිසා වැඩියෙන් පින් සිද්ධ වෙන්නේ සරියුත් හාමුදුරු බුදුහාමුදුරන්ට දුන්නොත් කියලා තමයි හිතෙන්නේ සාමාන්‍යයෙන්. ඔව් බුදුහාමුදුරු විසින් සරියුත් හාමුදුරන්ට දුන්නාම බුදුහාමුදුරන්ට වැඩියෙන් පින් සිද්ධ වෙනවා. ඒකෙන් අදහස් කරලා දුන්නේ මොකද, මේ දෙන දේ හරි දෙන පුජ්‍යලයා හරි නෙමෙයි වැඩියෙන්ම වැදගත් වෙන්නේ තමා තුළ තමන්ගේ අධ්‍යාත්මික දර්ශනය අවබෝධය. දැන් තේරුණා නේද? දෙන දේ හරි දෙන පුජ්‍යලය හරි නෙමෙයි තමන්ට ඒක ආනිසංස බලය ප්‍රකට කරවන්න හේතු වෙන්නේ තමන්ගේ අධ්‍යාත්මික අවබෝධය. දැන් දෙන්නෙක් ලබා දෙනවා එක්කෙනෙක් මට, මම උදාහරණයක් වශයෙන් මට කියමු, දෙන්නෙක් එකපාර දෙනවා සිවුරු දෙක පරිත්‍යාග කරනවා. ඒ දෙන්නට ආනිසංස ලැබෙන්නේ මට දුන්නු නිසා කියන විදිහට ලැබෙනවා නම් ඒ දෙන්නටම සමානව ලැබෙන්න ඕන. එකම වර්ගයේ එකම විදිහේ සිවුරු දෙක නිසා නැහැ. ඔවුන්ගේ ඔවුන් මනස තුල අනුගමනය කරන චිත්ත ස්වභාවය අනුව තමයි ඒ දෙන්නට ලැබෙන්නේ. ඒකයි ස්වභාවය. ඒකයි ස්වභාවය. සය අනුගමනය කරන චේතනා ස්වરૂපය තමයි. ඒ නිසා අර චන්දේ කාලේට දේශපාලඥය මහානායක හිමියන්ට දෙන අටපිරිකරේ කිසිම ආනිසංසයක් නැහැ. චන්දේ කාලේ විතර ගිහිල්ලා ෆොටෝ එක ගහන ෆොටෝ එක හරියට කැමරාවට දාන්නේ ගහලා නායක හම්බන්ට වැඳලා ඒක අනිවාර්යෙන් දාන්න ඕනේ, හෙඩ්ලයින් දාන්න ඕනේ කියලා දෙනවා. හෙඩ්ලයින් දාලා මුල් පිටුවේ දාලා මහානායක හිමි වැඳ පුදා ගනී. මහානා හිමිය මොනවද කිව්ව කියලාවත් දාන්නේ නැහැ. මහලට බැන්නත් දන්නේ නැහැ නුනාව නේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් වලින් පින් සිද්ධ කරගන්න අමාරුයි. හැබැයි ඉතින් හැමෝටම කියන්න බෑ, හැමෝටම සම්මාය කවුරු වෙනොත් දෙනවා ඇති කියලා හිතනවා. නමුත් ඉතින් ලංකාවේ දේශපාලඥයෝ ෂුවර් නෑ. ඒකම දෙයක් තියෙනවා. ඒක හැටියක් වෙන තුනේ. මම එකම එක දවසක් පාර්ලිමේන්තුවෙන් දානි වැළඳුවා. මට එදා මේ සමාජයේ ඉන්න සියලුම මිනිස්සුන්ගේ දුක් පීඩා අමතක වුණා. මොකද ඒකේ හැම දෙයක්ම තියෙනවා. ඈ මිනිමස් ඇරෙන්න හැම එකක්ම තියෙනවා. මම දැන් මිනිමසු ගේනක් දන්නේ. ඒක ඇරෙන්න හැම එකක්ම තිබුණා. ඒක ඇතුලේ තියෙන සෝපහසුවේ තත්ත්වයත් එක්ක අමතක වෙන ස්වභාවයක් ඉබේටම වෙයි. මම හිතන්නේ මම ගියත් එතෙන්ට වෙනවා. ජනාධිපතිතුමා මහින්ද මහත්තයා කිව්වනේ එතෙන්ට ගියාම මට අමතක වුණා. මමත් හිතුවා මම ගන්න තීන්දුව ඔක්කොම හරි කියලා එතෙන්ට ගියාම. ඒ බලයටපත් වුණා මෙහෙම එකක් වෙනවා කියලා. එහෙම එකක් වෙනවා. ඒ මොන වුණත් වෙන තුනේ මන් දන්නේ මට නම් රාජ්‍ය වාහනයක් පාවිච්චි කරද්දී තියෙන හිරි හිතක්. රජයේ වාහනයක් හරි මොකක් හරි නැගිලා යද්දී ගමන තියෙන හිරි හිතක්. ඒකට හේතුව තමයි මේක රටේ මිනිස්සුන්ගේ දහඩිය කඳුළු ශ්‍රමය මේ යන්නේ. ඈ නමුත් ඒ වයින් සිද්ධ වෙන අක්‍රමිකතා ඔස්සේ යම් කෙනෙක් ප්‍රයෝජන ගත්තොත් ඒ අයට ඒ සියලු දෙනාටම කොටන් අදින අලි වෙලා කරත්තා අදින හරක් වෙලා ඔවගේ වහන සිද්ධ වෙනවා. එහෙම නැත්තම් විශාල ඒ ණයක් ගෙවන්න වෙනවා ඒ අයට. ඒ නිසා ඇත්ත වශයෙන්ම ඒවයි ලොකු හිරිකිතකමක් තියෙනවා. ලංකාවේ මේ නිවිද භාවයක් නැති නිසා දේශපාලඥයා තිශයින්ම හොරා කන 250ම 225ම හොඳට හොරා කනෝ කියන්නේ. අරයට ඒව කියන්නේ මෙයාගේ හොරා කම විදි කරයි කියලා පොඩි පොඩි දේවල් අල්ලගෙන බොරුවට ගහගන්න. එක පැත්තක් දින්නාම ඒකට අනිත් කට්ටිය හේතු වෙලා වරුදු 6ක් කනවා. අනිත් පැත්ත දින්නාම ඒගොල්ලොම අනිත් පැත්තට හේතු වෙලා වරුදු 6ක් කනවා. අපි හැමදාම බඩ කින්නේ. ඒකයි මේ ලංකාවේදී මේ නිසා මේක නැවත එංගලන්තයට බාර දී යුතුයි. නැතුව මේක හරියන්නේ නැහැ. අපරාධය සුද්ධ දීලා ගියේ මේක. නුදුන්නම් මේ රටේ යුද්ධත් නැහැ, ප්‍රශ්නත් නැහැ, වුකුත් නැහැ. මේ රට මම හිතන්නේ එංගලන්තයක් තමයි. නේ? තවත් ඇමරිකාවක් වගේ දිනු වෙලා තියෙන. අපරාධී දීලා ගියේ මේක ඒ කාලෙම තියාගන්න තිබ්බේ. සමහර කියන්නේ හොඳ නැද්ද? තිස් අවුරුද්දක අදට වෘත්ත විරුද්ධයන් නිදාසේ ඉඳලා මේ දක්වා යුද්ධ සමුදායක් විදපු මේ රටක කෙනෙක් මෙහෙම කීමේ කිසිම වරදක් නැහැ. මොකද ඇති වෙච්ච සුගතියක් නැහැ. ඒ නිසා. ඒ අවසාන කාලේ බෞද්ධ ආගමට එහෙම හොඳට පහසුකම් තිබුණ කියලා අර ආනන්ද මෛත්‍රී නායක හැමදෙරෝ කියන මුල් කාලේ නම් පුදුම විදියට පෙරබල දිනවා. පසු කාලීනව බුදුදහම අධ්‍යයනය කරලා තේරුම් ගත්තට පස්සේ බුදුදහමට ඉඩකඩ දීලා තියෙනවා. බුදුදහම කියන්නේ බොහොම වටින දෙයක්. මේක හරි වැදගත් දෙයක්. මේක පැතුරුනාට ප්‍රශ්නයක් නැහැ. මේක ප්‍රචණ්ඩ භාවයක් මේක නෑ කියලා තේරුම් ගත්තා. ඉතින් ඒ නිසා මේක එහෙම තමයි. ඒසක කවුරුත් මේකට තේරුම් ගත්තොත් මේක මුස්ලිම් අය තේරුම් ගත්තොත් මේක බුද්ධ ආගම ආරක්ෂා කරන පිරිස බවට පත් වෙන්නේ මුස්ලිම් අය. මොකද හේතුව මේක ඒගොල්ලන්ට හානි කර දෙයක් මේක ඇතුලේ නැහැ. මේකේ තියෙන්නේ මානව ධර්මයක්. කතෝලික අය මේක තේරුම් ගත්තාම මේක ආරක්ෂා කරන පිරිසක් බවට පත් වෙනවා. මේකත් එක්ක ජීවත් වෙන පිරිසක් බවට පත් වෙනවා. ඉතින් අනිත් ඒ තමන්ගේ දේත් විනාශ කරගන්න නැතුව සංස්කෘතිය ඇඳුම වැඩපිළිවෙල නේද? මේ විද්‍යාවක් හැටියට මේ දේවල් ගොඩනගා ගන්න හැම කෙනෙකුටම අවකාශය තියෙනවා. ප්‍රශ්නේ බවටපත් උනේ අතහැරීම කියන්නේ සිතුවිලි අතහැරීමක් නෙවෙයිද කියලා. එහෙම නැත්තම් නේද? සිතුවිලි අතහැරීම නේද? අතහැරීම කියන්නේ අතහැරීමද අතහැරීම? මේක තේරුම් ගන්න ඔළුව මදි. අර කතරගම දෙයියන්ව වගේ මූණු හයක් විතර ඔළු හයක් විතර තිබ්බට අපිට තේරුම් ගන්න පුළුවන්. අතහැරීම යනු අතහැරීමද අතහැරීම. දැන් බලන්න ඔබේ මොළයේ ස්නායුකේ ආකාරීත්වය මනස සක්‍රියව ක්‍රියා කරනවද කියලා. අතහැරීම යනු අතහැරීමද අතහැරීම. නිසි තැනට එන්න ඕක හරියට විමසගෙන යන්න ඔබ නිසි තැනට වැටේ. තමා විසඳාගත යුතු දෙයක්. අපි ඒක උත්තරය කියලා දීලා වැඩක් නැහැ. උත්තරේ කියලා වැඩක් නැහැ. දැන් මම එහෙම මේකට අත තියලා මම කියනවා මේක හරි සීතලයි කියලා. මේක හරි සීතලයි. ඒ ඔබට බොරු දන්නේ නැහැ නේ? ඇත්තක් දන්නේ නැහැ නේ? වෙන්න පුළුවන්ද? මට දැනෙන්නේ නැහනේ. ඒ ඔක්කොම ගැටලු තියෙනවනේ නේද? ඒ විදේශ රටවල් වල ඉඳලා ධර්මය අහන ඒ සියලු දෙනාම අපි අගය කරනවා. හැබැයි ඒගොල්ලෝ කියන දේක් තමයි අපි හඳුරන්නේ රට ආපු නිසාම වහන්සේගේ බණ අහනවා. ධර්මයේ තේරුම් ගන්නව නැත්තම් නම් තේරුම් ගන්න වෙන්නේ නැහැ කියලා. ඒක එක කයට මුණ ගැහිච්ච ආකාරයේ ධර්මය. හරි පුදුමයි. එකයි කියනවා සායනන්ද මම ඔබ වහන්සේගේ නම ඕන තරම් දැක්කා. ඒත් මං හිතුව මේක සරල බණක් වෙන්නේ නැති ඕනේ නැහැ කියලා හොඳ බණම මං හෙව්වා හොඳ මාත්‍රකායට තේ තියෙනවා. නමුත් මගේ එක දවසක් මගේ අතින් වැරදිලා ක්ලික් වුණා වහන්සේගේ දේශනාවට. එක් ක්ලික් වෙච්ච මොහොතේ ඒ තැනින්ම එකම එක වචනය මට ඇහුණේ. මේට අවුරුදු එකහමාරකට කලින් මං එදා ඉඳලා සයිලන්සේගේ බණම තමයි අහන්නේ. වෙන මොකටවත් මට යන්න හිතුනේ නැහැ. මොකද සියල්ල මෙතන තියෙනවා කියලා මට දැනුණා කියලා. ඉතින් ඒ වගේ හරි අපූර්ව විදියට මුණ ගැහිලා ධර්මය තුල දෙකට යෙදෙන පිරිසක් ඉන්නවා. ඒ අය අපි බොහෝම අගය කරනවා තමන්ගේ ජීවිතය ධර්මයෙන් නිවා ගන්න කටයුතු කරන්න. ඉතින් මේ ලංකාවේ ඉන්න අයට හාමුදුරුවරු වැඩි බණ කියන්නේ ඉන්න ප්‍රමාණය. ඒ වගේම මේ සතියේ බැරි නම් ලබන සතියේ පුළුවන් මට අහන්න ඉන්න. එහෙමත් තියෙනවා. ඊටත් වැඩි අර අපිට හඳට ගියාම හඳ දකින්න බෑ වගේම මේ සාමීන් වහන්සේලාට පන්සලට ඕනවට වඩා ලං වුණාම හාමුදුරුවෝ දකින්න බැරි වෙනවා. ඒකනේ ස්වභාවය නේද? හැමදාම දකින කුකුලගේ කරමලේ සුදු පාටයිද? ඒක නිකන් නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ අංගෙසි අඩුවක් පාඩුවක් ඒකේ පේන්න පටන් ගන්නවා. දැන් හැමදාම ඉන්න කෙනෙකුට පන්සලේ එයාට පේනවා හාමුදුරු අඳන කඩෙන් එහාට යනවා මෙහාට යනවා උඩ යනවා මෙහාට යනවා රවුල පානවා සමහර වෙලාවට හයියෙන් සැරෙන් තව කෙනෙකුට මොනවා හරි කියන ඔය වගේ දේවල් දැක්කහම එයා හිතනවා මේක 아무තු දෙයක් නෑ මේ මං වගේමනේ කියලා. ඒකේ ඒ වගේ තියෙනවා. ඒකේ ඒ නිසා විශේෂයෙන්ම ධර්මයේ හොයන කෙනෙක් කවමදාකවත් එයාගේ බාහිර පැවතුම් ගැන හරි මේ හොයන්න යන්න හොඳ නෑ. ඒක එයාට අදාළ දෙයක්. දැන් මම බණ අහන්න ගියාම මම ඒ මහත්යෙන් අහන්නේ මහත්යා කී වෙනි කසාදෙද බැඳලා ඉන්නේ කියලා. මට කවන්නේ කසාද 10ක් බැඳලා කියලා. මම අහන දෙයට උත්තර දෙන්න ඕන. මම අහන්නේ මහත්යා කොච්චර ඉගෙනගෙන තියනවද, උපාධි තියනවද, කොහෙද වැඩ කරේ? ඒක වැඩක් නැහැ. ඒ ඔස්සේ නෙමෙයි මම ඒක අහන්නේ. මම අහන දෙයට උත්තරය ඕන. එච්චරයි. ඒ සමහර අය කියනවා මෙහෙමයි මෙහෙමයි කියලා මම කියන මට වැඩක් නැහැ. මට ඒක අදාළ නැහැ. මං අහන දෙයට උත්තර දෙන්නවා. මං අහන දෙයට ධර්මය ලැබෙන්න ඕන. එපමණයි. ඒ නිසා අපිට අවශ්‍ය කරන්නේ අර ධර්මයේ සාරය ප්‍රධාන කොටසම අපිට ගන්න ඕන. අර පසුබිම් පාන්න යන්නේ නැතුව නැත්තම් ඒ වයින් අසද්ධාවටපත් වුණොත් ඔබ නතර වෙයි. ඉතින් බාහිර ප්‍රතිපත්ති වලින් හොඳ වූ කෙනෙක් වුණාට වැඩක් නැහැනේ. එයා ළඟ දහමක් අපිට ගන්න නැත්තම් ඒ නිසා බාහිර ප්‍රතිපත්ති වලින් හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් බවට පත් වීමනේ මේ අපිට වැදගත්කම තියෙන්නේ. අපිට වැදගත්කම තියෙන්නේ ධර්මයේ වැදගත්කම. ධර්ම අවබෝධය පිණිස උපකාරක වෙන ධර්මයේ දේශනා කිරීමේ වැදගත්කම. ඒ නිසා අතිශයින්ම පෞද්ගලික තමන්ගේ දෙයක් කාර්යයක් කරගන්න උත්සාහ කරනවා කියන කල්පනා කරගන්න. සමහර අය හිතන මේක තේරුම් ගත්තාම මට කරන ගෞරවයක් කියලා. මට කරන ගෞරවයක් නෙමෙයි මේක තේරුම් ගැනීම. බුදුහාමුදුරන්ට කරන ගෞරවයකුත් නෙමෙයි. මා දකින්නේ තමන්ට කරගන්න තමන් ගෞරවයක්. තමන්ට කරගන්න තමන් යහපත. අත්ත දීපා විහෙරත තමන්ට ආලෝකයක් වෙනස තමන් පැවතියි. ඒ නිසා මේක තමන්ට ආලෝකයක් වෙනස කරන වැඩක් කියලා කල්පනා කරලා කරන්න. මේක ධර්මයේ වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. හස්සල වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. හාමුදුරු වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි. තමා වෙනුවෙන් කරන දෙයක්. තමන්ට ආලෝකයක් කරගන්න. තමන් අපායේ යන එක වළක්වගන්න. තමන් සසර දුකට යන එක වළක්වගන්න. අඩුම තරමේ මේ මූලික සිද්ධාන්ත ටික දැක්කොත් එයා නියතෝ සම්බෝධි පරායනෝ නතේ ගමිස්සන්ති අපාය. අපායට යන්නේ නැහැ නියත වශයෙන් සම්බෝධි කරගෙන. මේක දැනගත්ත දවසේ ඉඳලා දැනගත්ත නෙමෙයි ප්‍රත්‍යක්ෂ වූ දවසේ ඉඳලා ඕනම කෙනෙකුට ලැබෙන්නේ හැපි මූඩ් එකක් තමයි යාට එන්නේ. මොකද හේතුව ඒ සතුට යාට තියෙනවා. ඒ අන්තර්ජාලය තුලින් බණ අහලා ඒ සත්‍යයටපත් වෙච්ච අය ඉන්නවා රටවල්වල. ඒ වගේම මේ ස්ථානෙට ඇවිල්ලා මාසිකට හමාරකට කෙනෙක් දෙන්නේ ගොඩ යන ස්වභාවයක් තියෙනවා. ඔබත් ගොඩ යන්න. ඉක්මනින් ගොඩ වෙන්න. වේගයෙන් බණ ධර්මය අසන්න, වේගයෙන් මේ දේ තේරුම් ගන්න. මනස පස්සට අදින ස්වභාවයක් නැති වෙනකොට, කලකිරීම ස්වභාවයක් නැති වෙනකොට, කනස්සලු ස්වභාවයක් නැති වෙනකොට, කලකිරීම ස්වභාවයක් නැති වෙනකොට ඒවත් එක්ක තර්ක කරන්න. ඔබ මේ ගෙනියන්න හදන්නේ බාවනේ මාරයා ඇවිල්ලා මොනවා හරි පෙන්නනවා. මාරයා ඇවිල්ලා මොනවා හරි පෙන්නන ඔබව පස්සට ඇදලා දාන. ඒ කියන්නේ මේ ගමම් මගින් ඔබව ඉවත් කිරීම සඳහා පුළුවන් කුමකින්ද ඒ දෙයින් ඔබව ඇදලා දාන්න උත්සාහ කරනවා. එක්ක ඔබේ ගමන් අපහසුතාවය ගැන කියන්නේ නෑ නෑ මං ඒක කොහොම හරි යනවා කියයි. ඊට පස්සේ වෙන ලාභදායි පැති දෙන්නයි. නෑ ඒත් මම මේ පැත්තට යනවා කියයි. එහෙම ගියාට පස්සේ එක්ක දේශකයා ළඟ දුර්වලකමක් වෙන්නයි. නෑ ඒත් මට වැඩක් නැහැ කියන තැන තමයි ඔබ ධර්මයේ ලබා ගන්න. නැත්නම් අර උමක හරි දෙයකින් වැටුනොත් ඔබ එතනින් ඇදයි යනවා පල්ලෙහාට. නේ දැන් අපි සමහර ධර්මයේ අසපු සමහර දේශකයන් හිටපු ගම මෙහෙම හොටු හූරන. හොටු හූරලා මෙහෙම ඇදේ බීලා ගන්න. ඉතින් මම බලාගෙන අයියෝ මේ මිනිස්සයා මොන සෝවාන්ද අර හොටු හූර ළඟේ බීලා ගත්තේ. හොරවන්න එහෙම වෙන්න බෑ. එහෙම කල්පනා කරාන. ඒතකොට කියන නෑ එයාගේ හොටු හීරිල්ල හරින්නේ ඒක එයාගේ ගතිකුරුද්දේ පලාතේ ක්‍රමී ඒකේ හොටු හීරිල්ලත් එක්ක මට ප්‍රශ්නයක් නෑ. බුලත් ඉඳ ගන්න. හැමතැනම කෙල ගහනවා. අයියෝ සෝවාන්ද වෙච්චයි එහෙම කෙල ගහනවා හැමතැනම බුලත් ඉඳවා. නෑ යා බුලත් ඉඳ කන්නේ මං උනත් බුලත් ඉඳ කන්න පටන් ගත්තොත් එහෙම මමත් ඔය වැඩේ කරන්න පුළුවන්. මේ ඒ නිසා ඒක යාගේ බාහිර ක්‍රියාකාරමක පුරුද්දක් වෙන්නේ නැති විනෝදයක් වෙන්න පුළුවන්. ඒක මට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ඒ නිසා අර වැටෙන්න තියෙන පැති වලින් තමයි පුළුවන් තරම් ආරක්ෂා වෙන්න බලන්න ඕන. ඒ තමන්ගේ ගමම් මගේ යන්නේ තමන් ධර්මයෙන් දුරු කරන්න එන විවිධ ආශ්‍රව ධර්මයන්ගෙන් තමන් බේරෙන්න දක්ෂ වෙන්න ඕන. මම කෙනෙකුට පහදෙන්නේ එයා ගැන පහදීම මට ඇති වුණාද තමන්නේ මට ධර්මයේ ගැන පහදීම සහ දියුණුවනේ මට අවශ්‍ය. ඒ නිසා ඔබ මාව අවබෝධ කරගන්න නෙමෙයි උත්සාහ කරන්නේ, මගේ ධර්මය අවබෝධ කරගන්නත් නෙමෙයි උත්සාහ කරන්නේ. ඔබ උත්සාහ කරන්නේ ඔබව අවබෝධ කරගන්නයි, ඔබව තේරුම් ගන්නයි. පැහැදිලිනේ? මාව අවබෝධ කරගන්න යන්න එපා. මාව අවබෝධ කරගන්න ගියොත් එහෙම හරි දුරවට නේද? දුරවලයි දුරවල විදියට පේනවා, උසස් අයද උසස් විදියට පේනවා, ඒ එක එක්කෙනාට පේන විදිය. මාව ගමට ගියාම යාළුවන්ට පේන්නේ මම තාම යාළුවෙක් වගේ. සමහර වෙලාවට මචං කියලා කතා කරන්නත් ඉඩයි. නේ? ඒගොල්ලන්ට බණ කිව්වහම මොකද බඹට වෙලා තියෙන්නේ කියලා හයි. වාගේ දෙහි දිනේ වම් මෙහෙදි. දැන් මේ බණ කියන්න ගියොත් එහෙමයි. ඇතර මොකද උනේ? මොකද අප්සෙට් එකක් උනා. මේ අගේ දෙහි දිනේ අපිත් එක්ක මේ මේ එල්ලේ ගහගෙන ක්‍රිකට් ගහගෙන අත්තාපමුත්තා මංගාලා මේ ඇලවල වල පළල නාලා නේද? ඈ සංගීත සංදර්ශනයට ගිහිල්ලා අපිත් එක්ක බොහොම ලස්සනට නටලා ගයල වයලා හිටියේ. දැන් මොකද උනේ උඹට? ලක්ෂෙන්ද? ඉතින් ඒ යාට පේන්නේ ඒ කෝණේ. ඊළඟට පවුලේ අයට පේන්නේ ඒ කෝණේ. ඉතින් ඒගොල්ලන්ට සමහරවිට නිවන අනිත් අයට වඩා ටිකක් දුරස්ත වෙනවා. මොකද හේතුව ඒගොල්ලෝ අර සාමාන්‍ය කෝණේ බලන්න යොමු වෙන නිසා. මේ මගේ මල්ලේ, මේ මගේ අයියා, අපිත් එක්ක හිටියේ මේ ආයේ දවසල හරි සරයි, මේමයි මෝඩයි, මේමයි හරි මේ කියලා ඔක්කොම දන්නවා. උගත් ඔය ඔක්කොම දන්නවා. ඉතින් එතකොට මේ එක්කෙනක අර ලොකු තක්සේරුවකින් බලන්නේ නැහැ ඒක දිහා. මොකද ඒගොල්ලන්ට ටිකක් කල්යනෝ මොන අනිත් අය ඇවිල්ලා බණ අහන නිසා ඔන්න හිතනවා. දැන් අපේ අක්කම දවසක් කියනවලු මේ අපි වැඩි ගණන් ගත්තේ නැති වුණාට බලන්න හාමුදුරන්ට තියෙන තැන නේ මේ 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 වගේ අය ඇවිල්ලා හාමුදුරන්ගේ බණ අහනවා කියලා හිතනවා. ඒ එයා ළඟ තිබුණු තක්සේරුව ඒ තමයි ස්වභාවය. ඒ නිසා අර එවැනි තත්ත්වයන් වලට වැටෙන්නේ නැතුව අපි බොහොම ධර්මයේ පමනක් ගැනීමේ තැනින් ඉන්න ඕන, ආශ්‍රය කරන ඕන ධර්මයේ ගැනීම සඳහා, වෙන දෙයකට නෙවෙයි. දැන් කුසල රජු මිත්‍රශීලීත්වයේ ආශ්‍රය කරා බුදුහාමුදුරුවෝ ලොකු පරිබෝධයක් වුණා ඒකෙන්. ධර්මයේ දැක්කේ නෑ. මල්ලිකා දේවිය ලොකු මිත්‍රශීලීත්වයකින් ආශ්‍රය කර මිශ්‍රය කළා ධහමට සම්බන්ධ වුණු සියලු දෙනා. ධර්මයේ දැක්කේ නෑ. ඒ නිසා ධර්මානුසාරී කෙනෙක් බවට පත් වෙන්න ඕන. එහෙම නැතුව මිත්‍රශීලී කෙනෙක් වෙන්න එපා. ඒ නිසා අපිට අපේ උදව් පදව් කිරීමට පමණක් මෙතෙන්ද සහභාගි වෙන්නත් එපා කියන එක. එතකොට යා ගොඩ නැගිලි හදායි මේවා හදායි එච්චරයි ධර්ම ධර්මානුසාරී වෙන්නේ. තමන් ධර්මයේ ගැනීම සඳහා මට කිසි විටක උදව් කළාද කිසිම විදියකින් ඒක මට කරන උදව්වක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම මම දන්නේ මට කාටවත් උදව් කරන්න මම තියලා නැහැ. මං උදව් ගන්න තැනක් නැහැ, උදව් දෙන තැනක් නැහැ. නබෝගේ දේශනාවක ඇවිල්ලා මේක මහත්යෙක් කිව්ව මේ අපේ හාමුදුරුවන්ට මේක හදලා දීලා තියෙන චන්දනතිසේර මහත්යනේ කියලා කිව්වා. මම ඇත්ත වශයෙන්ම ප්‍රතිවිරුද්ධව කියන්න හිතුණා. මට හදලා දුන්නු පංගලක් නෑ කියලා. මට හදලා නෙමෙයි තියෙන්නේ, මේකේ ප්‍රයෝජනය ගන්න ඔබ ජනතාවට. මේ රටේ බන සද්ධර්මයේ වෙනුවෙන් මිනිසුන්ට හදලා දුන්නු තැන. මේකේ මට තියෙන්නේ බල් පිච්චුනාම බල් දාන්න ඕන, අතු ගන්න ඕන, නේද? මුර කරන්න ඕන, බලන්න ඕන. ඒක පවත්තලා තව පොඩ්ඩක් දෙනවා. මේක මට බාරකාරත්වයක් දීලා තියෙනවා. ඔබ වහන්සේ තමයි මේකට සුදුසු කියලා චන්දන තිසර මහත්ය. මට දීපු එකක් නෙමෙයි. මට ඉන්න අර කුටියක් ඇති හොඳටම ඇති. ඔබ නිදා ගන්න සහ පවතින සතපේන ජීවත් වෙන්න. ඉතින් මේක ඔබේ දේ. ඔබ වෙනුවෙන් කරලා තියෙන දෙයක්. ඒ කුටියත් එහෙම තමයි. සියලුම දේ. ඒ නිසා මම උදව් ගන්න තැනවත් උදව් දෙන තැනවත් නැහැ. ඒකෝට මේ ධර්මයේ දේශනාව කියලා කියන්නේ ඒක පිළිගන්න කෙනාට පිළිගන්න, නොපිළිගන්න කෙනාට නොපිළිගන්න සම්පූර්ණ විවෘත ධර්ම. ඒක හරියට අර මන්සන්දේක හිටවපු ඔරලෝසු කණුවක් වගේ. ඔරලෝසු කණුවේ මෙහෙ වෙලා වැටි වැටි තියෙනවා. බලන කෙනාට බලන්න, නොබලන කෙනාට නොබලන්න. නේ? හන්දේ වැල් තියෙන ඔරලෝසු කණුවක් වගේ. ඈ බලන කෙනාට බලන්න, ඔබලන කෙනාට ඔබලන්න. ඒ නිසා මගේ ධර්මයක් හන්දියේ මන්දේ තියෙන ඔරලෝසු කණුවක් වගේ. ඒක බලන කෙනා බලන්න දාන, ඔබලන කෙනා ඔබලන්න. ඉතින් හැම දිනාටම ඒ කරුණ තේරුම් අරගෙන තමන්ට පහනක් තමන් වෙන්න, තමන්ට ආලෝකයක් තමන් වෙන්න, තමන් සතුටෙන් ජීවත් වන්න ඉගෙන ගන්න කියලා අපි මතක් කරනවා හැම දිනාටම. තෙරුවන් සරණයි. මේව හදලා වදලා පූජා කරපු හැම කෙනෙකුටම ආශිර්වාදයක් වේවා. ඔවුන් හැදු වැඩුම උපයන්ට ආශිර්වාදයක් වේවා. අප හැම දෙනාටම මේ සද්ධර්මය පහළ